මේක ප්‍රශ්නයක් තියෙනවා මේ අපි මේ උපමා සංසන්දනය කිරීම පිළිබඳව ප්‍රශ්නය. ගසක වැලක මල් ටික කඩලා බලනවා පසුව පෙනෙන්නේ මල් වලින් හිතුන ගස වැල විතරයි. දැන් පරාග පෝෂණය හටගන්න ඉඩක් නැති නිසා බීජ හටගන්න විදියක් නැහැ. පැවැත්මට ඉඩක් නැහැ. මේදී සලකා ඇත්තේ මල් කැඩුව විට නැවත මල් හට නොගන්නා අදහසයි ඉතේ පවතින ගස් වැල් තිබේද කියලා මේ අහන්නේ. ඒක ප්‍රශ්නය. නමුත් ක්‍රමයෙන් ගසේ මූල ටිකෙන් ටික ඉවත් කළා නම් එම ක්‍රමයෙන් ගස මැරිලා මතුවට හට ගන්නා පරපුර නැවතෙනවා කියලා මේ තවත් අදහසක් තියෙනවා. දැන් මේ උපමා සංසන්දනය කරලා බලන විට කොහොමද කියලා නම් දැන් මේ අහන්නේ ලෝකයේ එම පිළිබඳව මෙ දහම වල අනිත්‍ය දුක්ඛ අනාත්ම දහම පෙර ගතේ මුල ක්‍රමයෙන් ඉවත් කරනවා අපේ ලෝකයේ පිළිබඳව දැක්කනම් මතුවට ගසෙන් හට ගන්නා පරපුර නැවතුණා අපේ අරිහත්ත්වේ කරා යහපී නේද කියලා ඉතින් මේ විස්තරයක් අහන මෙර විග්‍රහ කරලා දෙන්න කියලා. බුදුදහම කියන්නේ 84 දහසක් ධර්මස්කන්ධයේ තියෙනවා. 84 දහසක් ධර්ම කන්දේ තුලින් නිවන් දකින්න පුළුවන්. එකම නිවන් එකම ස්ථානයක් කරා යාමට එකම ගඟට වහින්ද. තොටුපළවල් 84 දහසක් තියෙනක උපමාවක් වෙනවා. ඒ කොයි තොටුපළෙන් වැස්සක් වහින්නේ එකම ගඟට. එකම ගඟට වැස්ස නම් ගලාගෙන යන්නේ මොහොද? මොහොද නැවතී එක වෙයි. දැන් ඔතන තියෙනවා කාරණා කීපයක්. මොහොද උපමා කළා නිවන. ගඟ උපමා කළා ආර්යචායක මාර්ගය. ඒ ආර්යචායක මාර්ගය නෙන්නම් ඒ මාර්ගය තුලින් ඉන්න ඵලය ලැබීම නිවන කියලායි පෙන්වන්නේ. එදෙට වැහ ගැනීම සඳහා පොතුපලවල් 84000ක් තියෙනවා ධර්මස්කන්ධ 84000. ධර්මස්කන්ධ 84000 පොතුපලවල් වලට උපමා කරලා. එක එක විදිහේ පොතුපලවල් තියෙනවා ගඟට වයින් දැනින් දැන. කැලෑ පාරකින් ගිහින් යන්න පුළුවන්. මොකද පැහැදිලි පාරකින් ගිහින් නැත්නම් වයින්න පුළුවන් තැන තියෙනවා. ගස් අතරින් ගල් අතරින් ගිහිලා යන්න පුළුවන් තැන තියෙනවා. කෙටි මාර්ග තියෙනවා, දිග මාර්ග තියෙනවා, විවිධාකාර මාර්ග. තමන් කොතනද ඉන්නේ, ඉන්න තැන ඉඳලායි මාර්ගය හැදෙන්නේ. දැන් අපි දවෝක මෙහෙම දෙයක්. ගඟක් තියෙනවා, ගඟට වයින්න තොටුපළවල් 84000ක් තියෙනවා. කන්දක් මතුනේ ඉන්නවා එක මනුස්සෙක්. දැන් එයාට තොටුපළට වහින්න ඕන නම් එයා කන්ද බැහැලා ඇවිදilla. එතනින් ඇවිදilla එතන හරිය ගඟට වහින්න ඕනේ ඒකට අවශ්‍ය පාරුදියේ කියන්නේ. සාමාන්‍යයෙන් ඒක මහ කැලෑ ප්‍රදේශයක් නะ කැලේ අස්සෙන් තමයි මේ පාර ඉඳ හදාගෙන තියෙන්නේ. එයා ඒකට පරීක්ෂණ කරන්න ඕනේ කැලේ අස්සෙන් හිංගල නැහැටි කටු ඇලවලින් පැටලෙන්නේ නැතුව එන හැටි. එහෙම. තව මේදියා පාරක් තියෙනවා ප්‍රසිද්ධ පාරකින් ඇවිල්ලා ගඟට වැහෙන්න පාර. එයාට ඒ බන්න උරුත් නැහැ එතනින් බහැලා ඇවිල්ලා ගඟට යනවා. කෙටිව පාරක් හොයන නම් එයා ඉන්න තැන ඉඳලා ඒ පාරින් එනවා. තාවදී කියනවා පල්ලම් පැත්ත. එයාට ගඟට ඉන්න කන්දක් නැගලා ඇවිදilla ඒ පැත්තෙන් හවම කරගිලා අනිසරේ ගඟ පැත්තෙන් ඉන්න පාරක් තියෙනවා ඒ පාරේ ඉන්න. දැන් ඒතර ඒ තම තමන් ඉන්න තැන ඉඳලා තියෙන පාරක් තියෙනවා නම් තමන්ට තියෙන ආසන්න පාරේ ගඟට එන්නයි තියෙන්නේ. සියල්ලෝම කඳ වැහැලා ඉන්න කඳ උඩ ඉන්න මිනිහා කඳ වැහැලා ඉඳලා ගඟ ළඟට ඉන්න. ආ තව තැනක පාමුලක තියෙන පාරක් ඉතින් කඳක් නැගලා ඇවිදilla ආයි පල්ලමක් බැහැලා තොටුපොළට ඉන්න පාර තියෙනවා එයා කඳ නැගලා ඇවිදින් පල්ලම් වහින්න ක්‍රමයේ දැනගත්තා. එයා ඉන්න තැනේ හැටි. අර ප්‍රසිද්ධිය මතරේ ඉන්න පුළුවන් පහරක් තියෙනවා නම් කරකවල මොකුත් නැහැ නම් එයාට කිසි අමාරුවක් නැහැ. කඳු පල්ලම් ඇද්දෙත් නැහැ. කටු ගාල්ල ඇද්දෙත් නැහැ. පාර දිගේ වැදලා කිලිම එයාට බහ ගන්න පුළුවන්. එයා ඉන්න තැන හැටි ඉඳලා ඒක කරගන්න. ඒ වගේ පුද්ගලය හැම තැනම ඉන්නේ 84000ක් එක එක විදිහේ ගති ලක්ෂණ වල. ඒ ගති ලක්ෂණ ඇති පුද්ගලයාට ඒ තමා ඉන්න තැනින් කියනා වූ ඒකෙන් මිදිලා එන පාර හොයා ගත්තා නම් ප්‍රතිපලින් ළඟට එන පාර හොයා ගත්තා වෙනවා. එයා මට තියනවා නම් රාග ගති ලක්ෂණය. ඒක නම් ප්‍රබල. මම අසුභයේ මෙනෙහි කළ යන මාධ්‍යත්වලින් ඕනේ නිවන් දකින්න නිවන් මාර්ගට එන්න. තව කෙනෙක් කියනවා ද්වේෂය මුල් කරගෙන. එයාට මෛත්‍රිය මුල් කරගෙන ඉන්න පාර තියෙනවා ඒ පාර දිගේ ඇවිල්ලා යන යායි. මෝහය මුල් කරගත්ත කෙනෙක් ඉන්නවා. එයාට යම තේරෙන්නේ නැහැ. එයා අහලා දැනගෙන විදර්ශ කොහොම විග්‍රහ කරගෙන තේරුම් අරගෙන කල්පනා කරලා අවසීයකටපත් වෙන්නේ නැතුව සතිපට්ඨානෙ හතර ඒ විදිහට ගිහිල්ලා ඒ ක්‍රමයෙන් එයා ඉන්න ඕනේ. ඒ චරිත තියෙනවා ඒ විදිහට. ශ්‍රද්ධා චරිතයක් තියෙනවා. ශ්‍රද්ධා චරිතය තියෙන කෙනා බුදු ගුණ සිහි කරලා, දහම් ගුණ සිහි කරලා, රඟ ගුණ සිහි කරලා කියන චිත්ත ප්‍රහාදය මුල් කරගෙන ඇති වෙන සමාධියක් ඇති කරගෙන ඒ තුලින් යථාභූතය ලබා ගන්න පොතරේ හදා ගන්නවා. ඒ තමයි එයාගේ ප්‍රතිපල. බුද්ධ චරිතයක් තියෙනවා. එයාට මල් පහ පූජා කරලා ඔවා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. එයාට ඕනේ කිලිම ගැඹුරු දහම. ඇයි අනිත්‍යයි කිව්වේ? ඇයි දුකයි කිව්වේ? ඇයි අනත්තයි කිව්වේ? මොකද්ද කිව්වේ? විද්‍යානුකූල පැත්තෙන් කියලා. විද්‍යානුකූල පැත්තෙන් ඉක හොයාගෙන ගිහින් බුද්ධ චරිතය ආයෙ. ඉතින් ඔය විදිහට රාග දේශ මොහ ශ්‍රද්ධා බුද්ධි විතරක කියලා එක එක චරිත තියෙනවා. ඒ චරිත තියෙන බුද්ධිලා තමාගේ චරිතයට ගැලපෙන ධර්ම මාර්ගය හොයාගන්න එක තමයි ඔහුගේ තොටුපොළ. ඔය ප්‍රධාන හය කිව්වේ ඉතින් ඔය හය එකින් එකට මිශ්‍ර වෙච්ච අතිය. ඒ වගේ ශ්‍රද්ධේන්ද්‍රිය කියන එක ශ්‍රද්ධාන්ද්‍රිය බලවත්තයි. එයා ශ්‍රද්ධාන්ද්‍රිය බලවත් නම් ශ්‍රද්ධාවට හේතුකාරක වන්නා වූ චිත්ත ප්‍රසාදය ඇති කරන තුනුසුවන් ගුණය මුල් කරගෙන සිහි කරලා ඒ තුලින් පසු පරය හදාගෙන ඒ තුලින් සමාධිය ලබාගෙන ඒ සමාධියෙන් ප්‍රඥා පහළ කරන ධර්මය අරගන්නවා. සමාධියක් නැත්නම් කාටවත් ප්‍රඥා පහළ කරන්න බැහැ. නැහ සමාධිය දෙන මාර්ගයක් ඉතලා තියෙනවා. සියල්ලටම සමාන මාර්ග නෙමෙයි සමාධිය දෙන්නේ. අන්න සද්දී වීර්යේන්ද්‍රිය තියෙන පුද්ගලයෙක් නා බලවත් වෙනවා. යාට ඒ කාගෙන්වත් ඇහුවට හරියන්නේ නැහැ. තමන්ම අත්දකින්න. ප්‍රථම ඥානය කියලා කියනවා කියලා මම ඒ කවුරුහක් කොච්චර වයි කිව්වත් බැහැ. මට මම්ම ලබලා අත්දකලා යන්න ඕනේ. එහෙම අදහසක් එයා තියෙනවා. එයා තමාගේ උත්සාහයෙන් වීර්යෙන් ඒත් දෙන්න අවශ්‍ය දේ හොයලා ඒක කරගෙන ඒකෙන් සමාධිය ලබාගන්නේ සමාධියට කොච්චර කරගන්න ඕනේ ප්‍රඥා ගහනවා. එහෙම යන්නේ නැවත් අකින්. සති ඉන්ද්‍රිය තියෙනවා. සතර සතිපට්ඨානය මුල් කරගෙන ඒකම මුල් කරගෙන ඉන්නවනේ එයාට යනවා. ඒ මගින් පසුතලිය හදාගෙන සමාධිය ලබාගෙන ඒකේ යනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය විද සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය තියෙන කෙනෙක් ඉන්නවා. සමාධි ඉන්ද්‍රිය තියෙනකොට මහන්සි වෙන දෙයක් නෑ. අරමුණක් මේ යන්තම් පොඩ්ඩක් ඉන්නකොට දහස් කර හිත ගන්නකොටම සමාධිය තියෙනවා. ඒතර සමාධි ඉන්ද්‍රිය මුල් කරගෙන සමාධියෙන් ප්‍රඥාව ගන්න ක්‍රමය. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙන කෙනෙක් ඉන්නවා බලවත් වෙනවා. ඒතර ප්‍රඥාව තුළින්ම සමාධිය නැගිලා විතර සමාධියයි ඒ ප්‍රඥාව බලවත් වෙලා ඒකෙන් නිවන් අවබෝධ කරගන්නවා. තීක්ෂණ නුවණ තියෙනවා. ඉතින් මෙහෙම එක එක කෙනාට එක එක ක්‍රම තියෙනවා. දැන් මේ ලෝකයේ පොදුවේ ඉන්න මිනිසක් ඉන්නවා. අර ගැඹුරු දහම නේද මුල කියන්නේ කාගයයි ද්වේෂයයි මෝහයයි කියන මුල් තුන කවන්දෝ. දැන් කවුරු කරගත්තා රාගක්කේ නිබ්බාන, ද්වේෂක්කේ නිබ්බාන, මෝහක්කේ නිබ්බාන ඕක තමයි ඒකායන මාර්ගය. ඔතෙන් තමයි එන්නේ. මේ රාගක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන එක ප්‍රමාණිකුලව වටහා ගැනීම හැකියාව තියෙනවා. ප්‍රඥාවන්ත බුද්ධිලට උත්තර ගොඩක් ධර්ම අහන දෙයක් නෑ. දිත්තේව දිටමත්තා, සුතේව සුරමත්තා කියන ප්‍රඥා බුද්ධිලේ අරිහත්ත්වයටපත් වෙනවා. දැකීම දැකීම මාත්‍රයයි, ඇහිම ඇහිම මාත්‍රයයි කියන වචන දෙක විතරයි ඇහි. ඔය තරම් එකක්වත් කරේ නෑ. බුදු ගුණ සිහි කර කර හිටියෙත් නෑ. දහම් ගුණ සිහි කර කර හිටියෙත් නෑ. මොකුත් නෑ. මල් පූජා කර කර හිටියෙත් නෑ. භාවනා කර කර හිටියෙත් නෑ. කිරිපියේම අරිහත්ත්වයටපත් වෙනවා. ඔය වචන දෙක තුළින් විනිවිද ගියා. ඒ හැකියාව ලබන හැටි. අන්න එහෙම ක්‍රම තියෙනවා. දැන් සරියත් හවුදුර ප්‍රඥාධිකයි. ඒ වගේ උන්වහන්සේ කැමති නැහැ. කවුරුවත් කිව්වට කිව් එකක් හරි ගමනය කළා කියලා යන්න. බුදුරන් වහන්සේගෙන්වත් අහගත්තේ නැහැ කොහොමද සමාධි වඩන්නේ. උපදෙස් ගන්න හිටියේ. නෑ නෑ මට එහෙම කළා හරියන්නේ නැහැ. මම ඔබ හොයා ගන්න. අනේ ප්‍රඥාවෙන් වර්ධනය කළා උන්වහන්සේ සති දෙකක් හෝ ඇතුළත උන්වහන්සේ ඒක කරගත්තා. හැබැයි ඊට වඩා විනාශාපේ ස්වභාවයක් තියෙන ගති ලක්ෂණයක් තියෙන මොගලන් හවුදුර. මොගලන් හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ මොහොතක් ගන්න උපදෙස් ලබලා අලුපාඩු වේලේ උන්වහන්සේ වල්ලයිට උන්වහන්සේ වනෝමේද්දීෙන් වැඩලා ප්‍රථම ඥානීදී ඇති වෙන සත්‍යය දෙවෙනි ත්‍රිපිය ඥානීදී ඇති වෙන සත්‍යය ඇති වෙනා වූ සත්‍ය වෙනස වෙනස් කරගන්න තුව කටයුතු කරගන්න හැටි එකින් එක උපදෙස් ලබාගෙන හැයදාවල් දෙක උපදෙස් ලබා හතියක් ඇතුළත ඔක්කොම සම්පූර්ණ කරගන්න. එදින් උපදෙස් අරගෙන කරගන්න. ඉතින් මෙයාගේ එක එක කෙනාගේ ගති ලක්ෂණ අනුවයි මේ තියෙන්නේ. අද ලෝකේ වැඩි හරියක් ඉන්නේ උද්ගණිතඥ විපරිතඥ නෙමෙයි ඤේය කියන පුද්ගලයා. ඔය උද්ගණිතඥ කියන පුද්ගලයා තමයි අර මොහොතක් කියනකොට ප්‍රඥාධික වෙලා හිටන් ඒක ඒ ධර්මයේ තේරුම අරන් ඒ තුලින් රාගක්ෂේ දේශක්ෂේ මොහක්ෂේ කරගන්න. ඒ පුද්ගලයා ලක්ෂ ගානකට කෝටි ගානකට එක නයි. උද්ගණිතඥ කියන්නේ ඉහෙලම නෝන තියනවා. ඒගොල්ලන්ට අනික් අයගෙන උත්තර අහන්න දෙයක් නැහැ. කවුරු හරි කියන එකක් වැත්ත කියලා පොඩ්ඩක් අහගත්තා නම් ඒ පොඩ්ඩ ඇති යථාර්ථය අවබෝධ කරගන්න. ඒ තරම් ගැඹුරට හොයන්න බලන්න මහත් වෙන දෙයක් නැහැ. විපරිදඥ පුද්ගල කියලා කොටසක් ඉන්නවා. එහෙම ඊට වඩා නෝන අඩු. හැබැයි ටිකක් විස්තර කරලා බනහලා හැරයක් දෙයක් අහනකොට ඔය ටික තෝරා ගන්න. තෝරාගෙන ඉතින් කාගේ දේශ මොහොතේ කරනවා. නිජ කියලා පුද්ගල කොටසක් ඉන්නවා. ඒ කොටස ඒ තරම් ලේසියෙන් ගන්න පුළුවන් අය නෙමෙයි. සෑහෙන සුද්ධ කරලා ඕනේ. එතන පිටවා ගන්න. ඇහැ සංවර කරගන්නේ නැතුව, කන සංවර කරගන්නේ නැතුව, නාසයේ දිවකය සංවර කරගන්නේ නැතුව ඒ අයට කොහොම සමාධියට එන්න බෑ කල්පනා කරලා ධර්ම ධර්මයේ විතරක් මේකයි කියලා අහලා තේරුම් අරගන්න ගියා. අන්නේ යට හිතේනවා ශික්ෂණය වීම. ශික්ෂණය තුලින් ඒවල මස්වලේ හදා ගන්න. එන වැඩි හරියක් ඉන්නේ 1999ක් ඉන්නේ නෙයගෙන පුද්ගලෙක්. උද්ගත සංඥා විපරිතඥ හිතම කට්ටිය බොහෝකට උද්‍රයන්හන්සේ වැඩෙන කාලෙම ඉතික කරේදී ඉවර. ඒ කාලෙත් බණ ඇහුවේ නැති අය නෙමෙයි අදත් මේ සාසනයේ කැමැත්තෙන් ඉන්නේ. අපිට දන්නේ නැතුවට අද්දව පෙරුන් නැතුවට අද චිත්ත ප්‍රසාදීන් සාසනයට බැහැදෙන අය බොහෝකර උද්‍රයන්හන්සේ දැකලා තියෙනවා. උන්වහන්සේගෙන් බණපදයක් අහන්න පැත්ත කොහරි ඉඳලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ මේ ඉල්ලුවා. මොකද ඒක ඒ ඥානිය ඇති නිසා. අන්න ඒ වගේ හිතව පිළි සෝම තරම් ඉන්නවා. ඒ හිතව කට්ටිය ඉතින් බණ ගණවත් නිවන් ගණවත් ඕනේ. හැබැයි උත්සමේ තමයි අපි දානයක් දෙන්නේ. දානට මා සහභාගී වෙන්නේ. මෙන්න මගෙන පොල් ගෙඩියක්. මෙන්න මගෙන් හාල් දුන්නුවා. ඕම හරි කමක් නැහැ. දීර සම්බන්ධ ඉච්ච කට්ටිය තමයි මේ ඉන්න ඔක්කොම. කොහොම සම්බන්ධයක් වෙච්ච නිසා චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. බුදුන් කියේ නම එන උඩ දාල යන්න හිතෙන්නේ. ඒ බස බස යන්න හිතෙනවා. අරගන්න හිතෙනවා. චිත්ත ප්‍රසාදයේ තියෙනවා. ඉතින් එහෙම කට්ටිය එහෙන් එහාට යන ශක්තියක් නැති වෙච්ච කට්ටිය තමයි ඔය ටික කාලයක් සැරේ මේ බුද්ධ ධර්මයේ ගෙවෙන කාලේ වෙනකන් ඇවිදිලා ඉන්නේ. ඉතින් ඒ කාලයක් ඒ ඵලය ලබා ගන්න බැරි වෙයි. ඉතින් මේ නිජය කියන පුද්ගලයාට බොහෝකටම අවශ්‍ය වෙන්නේ. අර ගැඹුරු ධර්ම දැන ගැනීමට අවශ්‍ය සමාධිය ලබා ගන්න බැහැ මේ ඉන්ද්‍රිය අසංවරය නිසා. ඉතින් ඉන්ද්‍රිය අසංවර වෙලා තියෙන පුද්ගලයාට සතර ගතිය ඒක නිසා මොනවා කරත් හරියන්නේ නැහැ. කොච්චර අනි අනිච්චයි අනිච්චයි කිය කී ඉඳ ගාව වට පිට බැලුවොත් මොනවා හරි ලස්සන දෙයක් ප්‍රියමනාපයක් උඩක් ගාලා ඇහෙනවා එහා. ඊළා ඒ කියලා ගන්න. මනවන් රූප කය ආසාරයි කය ආසාරයි කය කුණු වලක් තෙතිස් කුරුම කොටාසිය කියනකොට කවුරුහරි ඉස්සරහා ඉන්න කෙනෙක් එක පැත්තෙන් අනිත් පැත්තට හැරෙද්දී ඩග්ගාලේ හැගිලා යනවා මොන ආසාරයක්ද ලගින්නේ ඔන්නෝම ස්වභාවයක් තියෙනවා ඉතින් ওই ස්වභාවය තියෙනකම මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක අනත්තයි කියවට මේක තේරෙන්නේ නැහැ තෝරා ගන්න මනස සංවර කරගන්න බැහැ මොන කුණු වල කිව්වත් කුණු වල දිහා තමයි හිතන්නේ ඇහැ ගැහෙනවා ඇහැ ගැහෙනවා එක පාරට මේරි කතාවක් ඇහෙන ඔය කතාන්ද වැඩක් නැහැ අනිත්‍යයි කියලා. ඒ කතාන්ද ගිහිලා ඇදිලා යනවා. හරි ලස්සන කතාවක්. පැවුතේ දියනවා අතට. ඉතින් ඉස්ත්‍රි රූප, ඉස්ත්‍රි ශබ්ද, ඉස්ත්‍රි ගන්ධ, ඉස්ත්‍රි රස, ඉස්ත්‍රි ස්පර්ශ කිනේවා පුරුෂයාට. පුරුෂ රූප, පුරුෂ ශබ්ද, පුරුෂ ගන්ධ, පුරුෂ රස, පුරුෂ ස්පර්ශ කිනේවා ඉස්ත්‍රීන්ට. බොහෝමරම හිත විශ්ිෂ්ඨ කරන දෙයක් කියලා බුදුරණහතේ වෙනවා. මේ හා සමාන දෙයක් මේ ලෝකෙම තව දකින්නේ නැහැ. බුද්ධඥානින් දැකපු දෙයක්. අපිට ඕනවල් කියනවා නෙමෙයි. එනම් නිජ පුද්ගලයන්ගේ ස්වභාවය ඕකයි. මේ පංචේන්ද්‍රිය හැම වෙලේම පංචකාමයන් කොහෙද තියෙන්නේ? යන්තම් අරමුණා කරන දුස්ගාලා ඒ පැත්තට දොලා ඒක මුක්ති විඳිනවා. ඒ නිසා මේ කොච්චර වරගෙන හිටවත් ඔක ඇත්තා කියලා තේරුම් ගත්තා. ඒ ඉඳන්ගේ හිත පිහිටවා ගැනීමේ හැකියාව සමාධිය හැකියාව නැහැ. කාමී නිසා විෂිප්ත කරන තත්ත්වෙ කොච්චරට හිත වැඩේ. මේ විදිහට කවදාවත් මේ මුල කපනවා කියේ ලෝභය ජීසේ මොහය කපාහන් කිව්වද? ලෝභය ජීසේ මොහය කපා ගන්න මුල් ප්‍රමේ නැහැනේ බල කොහොම හිතද? එනවා එයා ඒ වැඩේ කර ගන්න. එදා ඒක යන්තම් අනික්කට විතර බණ කිය කී ඉඳ දෙයක් නැහැ. පොඩ්ඩක් යන්තම් ඇහෙනකොට හේතු උත්පත් ගන්න විපරි ගන්න පුද්ගලයෝ ඒක ලබන. නමුත් නිජ පුද්ගලයා කියන්නේ කරලා එහෙම වෙයි. තවත් ක්‍රමකින් බුදුරජාණන් වහන්සේ මේකට දෙනවා උපමාවක්. අසනීප තියෙන හතර දෙනෙක් ගැන කියලා. එක අසනීපයක් තියෙන කෙනෙක් ඉන්නවා. එයාට උගුල විශේෂ වේදක් ආවත් එන්නේ ඇඟේ ප්‍රතිශක්තියක් නැගිලා. ඒ සුළු දෙයකින් කුංචි වේදක් නිකන් නවත් වේදක් කියන්නේ නැහැ කොත්තමලේ වගේ ටිකක් ගත්තා ඒක සංහිප කරගන්නේ. ඔය බොල වේදක් නවත් යන්නම් පොඩ්ඩක් කරපස්සේ ඒක සංහිප වෙන ඇඟේ ප්‍රතිශක්තිය තියෙන නිසා පුංචි ආධාරයයි ඕක. ඒකෙන් සංහිප වෙනවා. මේ කොටස. තව කොටසක් ඉන්නවා එහෙම බෑ. ඊට වඩා ටිකක් කල් වේද පාවිච්චි කරලා එළිදී අරගන්න ඕක. ඒ තව කොටස. තවත් කොටසක් ඉන්නවා. එයාට තමන්ට වේද කරගන්නත් බෑ එළිදී හැටියට. උපස්සාගයක අවස්ථේම උපස්ථායකයෙක් ඉඳලා උපස්ථායකයෙක්ගේ පිළිසරණවත්දී බේත් හදලා වඳු වෙනවා තම්බනේවා තම්බලා පොට්ට නියෝන් තවනේවා තවලා ඒවා කරන්නේ තමන්ට කරගන්න බෑ. එහෙමත් දෙල තියන අය. ඒගොල්ලන්ට ආධාරයක් උපකාරයක් ගන්න පුද්ගලයාගේ මාතියෙන් කරේන තනියෙන් කරගන්න බෑ. තනියෙන් බේත් දීලා කරගන්නත් බෑ. අර සාතු සප්පායම් කරන කෙනෙක්ගේ ආධාරය ලබාගෙන ඒකෙන් ඒ වේච කරගත්තාම එයා සනීප වෙනවා. අනේ ජීජ පුද්ගලයාගේ ස්වභාවය. තව කොටසක් ඉන්නවා. මොනවා කළා තේලෙදී සනීප කරන්න පුළුවන් එකක් නෙවෙයි. සාත්වකාරී හිටියා කොච්චර වෛද්‍ය දක්ෂ වෛද්‍යවරු හිටියත් බේත් ඔක්කොම කළත් හරියන්නේ නැහැ ලෙඩේ වැඩිලා මැරෙනවා. අන්න එහෙම කොටසක් ඉන්න පදපරම කියන කොටසක් ඉන්න ඒගොල්ලන්ට කොච්චර කළත් බැහැ. ඒගොල්ලන් හිතා ගන්න ශක්තියක් නැහැ. කිව්ව දේ විමර්ශනය කළ විනිවිද දකින්න නුවණක් නැහැ. ඒ සීමා ඉක්මවන්න බැහැ. ඉතින් එහෙම අය හැම වෙලේම බොහෝකට හරි අකමැති මේ ධර්මයේ විග්‍රහ කරනවා. පොතේ ඔහොම කියලා නැහැ. පොතේ ගාථාවේ සූත්‍රයේ තියෙන මෙන්න මෙහෙමයි කියලා තියෙනවා. ඔක දීලා තියෙන මේ මේ අර්ථය මේකයි. මම ඔයින් එහාට නම් පොඩ්ඩක්වත් යන්නේ නැහැ. ඒකෙන් නෙවෙයි බලන් කියන්නේ මම බලන් කියලා පිළිගන්නේ. ඔය ආදී වශයෙන් එයා තර්කවාද කරලා පද පරම වෙලා ඉන්නවා. පදේ සීමා කරන එක උසගින්. එයාට නිවන් දකින්න බෑ කියලා වෙන්නේ. මොකද ප්‍රඥා පහල කරන්න බෑ එතන ඉඳලා. විමර්ශනය කළාම මොනේ ප්‍රඥා පහල කරන්න. නුවණින් තේරුම් ආරම්භ මොනේ ප්‍රඥා පහල කරන්න කිව්වද? ඉතින් අන්න ඒ වගේ කොටසක් ඉන්නේ. ඒ වගේ මේ ලෝකයේ ඉන්න බුද්ධලෙින්ට ඒ තමාට තිබෙන්නාව ගති ලක්ෂණයට ගැලපෙන්නාව ආකාරයෙන් ඕනේ ධර්මයේ පිළිදවන්න. ඉතින් මේ නෙය කියන බුද්ධලයන්ට අවශ්‍ය වෙන ඇසකන දිවනාසී ශරීරය කියන ඉන්ද්‍රිය පහ සංවර කරන පංචකාමී තේන ඉන්ද්‍රිය සංවර කරගෙන ඒ සංවරත්‍ය ඇතුළින් ලබන්නාව පසුඵලය හදාගෙන ඒක සමාධිය තුළින් ප්‍රඥාව පහල කරගෙන ධර්මයේ විනය කරන ක්‍රමයේ ගන්න. ඉතින් අද ඉන්නේ මේ නෙය කියන බුද්ධලේ තමයි අද ඉතුරු වෙලා ඉන්නේ වැඩි හරියක්. 99. නැත් 100ට එක එක බුදුවන්ට නෙමෙයි මාත්මේ උත්සාහ කරන්නේ 99ක් බුදුවන්. අර 100ට එක આવුවද නම් මම මෙච්චර මහන්සි වෙන්න දෙයක් නෑ. අර 99ක් ඉන්නවා ඇහැ බේරා ගන්න බැරුව, කන බේරා ගන්න බැරුව, නාහි බේරා ගන්න බැරුව, දිව බේරා ගන්න බැරුව, කය බේරා ගන්න බැරුව. ওই ටික බේරාගෙන ඕක සංවර කරගන්න ගමන් ඉන්නේ හැටි යන්න බැහැ. අන්නේ විරිස සංවර කරගන්න නම් මල් හැදෙන හැදෙන ගානේ කලන්න ඕන. මනා 100 එක ඉඳලා. අද සංවර කරගත්ත ඇහැ. අද නම් හිටියා. හෙටත් ඇහැ සංවර කරගත්තේ නැතුව ආයි ඇදියොත් මොකද වෙන්නේ? මල් කඩපු ගහේ මල් පිපෙනවා වගේ තමයි. එහෙනම් සතිය කොයි වෙලාවකරි නැතුව ගියා නම් කලු ගහේ ආයි මල් පොහට්ටු වැඩි පිපුනවා. එහෙනම් එයා දැනගන්න එනේන පොහට්ටුව කලන්න පිපෙන්න ඉස්සෙල්ලා. ඒ කියන්නේ මනා සතියෙන් දවස ගත කරන්න ඕනේ, මුළු කාලය ගත කරන්න ඕනේ. එක දවසක් සතියෙන් ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රගුණ කරගත්ත දේ නිසා මුළු ජීවිත කාලය හරි අසංවර තත්ත්වයට පත් වෙන්න තියෙන ඉන්ද්‍ර සංවරයේ ප්‍රධාන ක්‍රියාවෙන් කටයුතු කරන්න ඕනේ. එහෙනම් එනේන පොහට්ටුව කැඩුවොත් ඒ ගහේ මල් එන්නේ නැතුව වගේ තමා ඵලයේ ලබනකම් එදිනම පත් වෙන එකයි කරගන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ ඇති වෙන පරිවර්තනය. මේ පරිවර්තනය හටගත්තොත් එහෙම හැදෙන වල ආවත් ඒකේ ගෙඩියක් හටගන්නේ නැහැ. දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. වැටකොළු වලක් තියෙනවා. වැටකොළු වල හොඳ ප්‍රබෝධවත් තියෙන වෙලාවේ එන මල් ගෙඩි පළ දෙනවා හරියට. ඔය වල ඔහොම ගිහලා කනාටු ගැහිලා යනවා ටිකක් කල් යනවා. ඊට පස්සේ තෝකේ මල් එනවා. යන්තන්ගේ ගෙඩියක් දිනනවා නෝ පළදරන්නේ නැහැ නිකම්ම ගිලිහිලා යනවා ශක්තිය නැහැ පළදරන. මෙන්න මේ වගේ යම් කිසි බුද්ධිලයෙන් මුලින් සංවර කළ පුරුදු කරගෙන ප්‍රඥාව පහළ කළොත් අපි පරිවර්තනයක් වෙනවා. අන්නේ පරිවර්තනේ ආවට පස්සේ ඇහැට රූප පේනවා. ඊට පස්සේ අමුතු වේ සංවර කරන දෙයක් නැහැ. කන්ට ශබ්ද ඇහෙනවා. ඒ මොහොතේ ප්‍රඥාව නැగిලා ඉදින යථාර්ථයේ දිනන පළදරන් දහම් වෙන්නේ නැහැ. කාම හිත පහළ වෙන්නේ නැහැ. ඉතින් අපිට වෙන්නේ ඒක මොකද උනේ? අන්න මුලින් සංවර කරගෙන කිරුවේ මොකද්ද? මුල කැපුවා වගේ වෙන ක්‍රම. යා එක්තරා ක්‍රමයකින් මුල් කපා ගත්තා. ඒ කියන්නේ හත රාගය හටගන්න, ද්වේෂය හටගන්න, මෝහය හටගන්න තිබිච්ච මාධ්‍ය ප්‍රඥාව තුළින් ගැලවිලා ගියා. මුල් කැපිලා ගියා වගේ කියන්නේ ඒක. මේ ඔබ තෝරා ගන්න ඕනේ ක්‍රමය. මේ අනික් කාරණේ අපි දකින්න ඕනේ. ඉන්ද්‍රිය සංවර කර ගැනීමේ සංවර වෙන්නේ මනස. කය සංවර කළා නිවන් දකින්නවා කියන්නේ කය සංවර කරපුවාම මනස සංවර කරගන්න හේතුව. මනස සංවර කරගත්ත කෙනාට සමාධිය ලැබෙනවා. සමාධිය ලැබුව කෙනාට ප්‍රඥාව පහල කරගන්න ධර්මයේ ලැබිලා තියෙන හින්දා ඒ ධර්ම ආවෝදෙන් ප්‍රඥාව පහල කරගන්න. ප්‍රඥාව පහල කරගත්තට පස්සේ අභ්‍යන්තරයේ තිබිච්ච ලෝභ රාග මූලයේ, ද්වේෂ මූලයේ, මෝහ මූලයේ කැපෙනවා. සත්‍යයගේ මුල් තුන ඔය එකයි. දැන් ගහට මුල් තුන හා සමාන කරලා මේ ශරීරයේ කකුල් දෙකද එහෙම මුල් කියන්න බෑ. එහෙනම් ශරීරයේ කොටස් කපලා අයින් කරලා එහෙම කවදාවත් නිවන් දකින්න බෑ. නව ශරීරයේ තියෙන ඉන්ද්‍රිය සංවර කරගත්තාම අභ්‍යන්තරව මනස සංවර කරගන්න ආධාරයක් වෙනවා. අභ්‍යන්තර මනස සංවර කරගත්ත කුදේ සංවරයක් තියෙනවා නම් ඒ ඵලයේ ලැබුවා නම් ප්‍රඥා ඵලයේ ලැබුවා නම් එයාට ඇහි කොහේ බැලුවා කිසි ප්‍රශ්නයක් නැහැ. කනින් මොනව ඇහෙන හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. නාසයෙන් මොන જાතිය ගන්ධයන් ආවත් එයාට කම්පා වෙන ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුද්ගලයෙක් ඒ වගේ සංවර ගුණයකින් ඉඳලා ඒ වගේම සාසනය කිරී පැහැදීමෙන් දානමාන දෙමින් අප්‍රමාණ රෝග සත්‍යයෙන් කිරී මෙත්හිත වදමින් යන මාර්ගයක් තියෙනවා. මේ ගිහි කටයුතු කරන ඇයට පහතුව මාර්ගය. මේ කටයුතු කරනගෙන කළු ඇට ඉවත් කරගො ඇල්හාලී වස්සයිද සූපෝයාංජන කෙවඳු ආකාරයෙන් වැළඳුවත් ඔහුගේ මාර්ගය වහන්න බෑ. ඒකින් කිය එනම් ඌට රසයෙන් ඒක වහන්න බෑ. වැඩුණු මාර්ගය ආපහු ගන්නත් බෑ. ඔහුට ඒක වාදකයක් වෙන්නෙත් නෑ කිය. නමුත් අපි මේවා දකින්න තමයි බාහිර ලෝකෙ පෙන්නලා තියෙන්නේ. ඔය විනේදී කි එහෙම මෙහෙම පිටවිච්ච කෑල් ටිකක් අල්ලගෙන මේක නේ විනේ, මේක නේ විනේ කිය කිය අපි කෑ ගහනවා. ඒක වෙනදොත් එහෙම එයා කොහොමද නිවන් දකින්නේ? අපි තර්කවාද කරනවා. එයා මේ ධර්මයේ තුල දකින්න ඇති ක්‍රම. පිටත සංවර කරගෙන ඇතුළ සංවර කරන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා පිටත නයම. ඇතුළ සංවර කරගෙන පිටත කම්පා නොවන ක්‍රමයක් තියෙනවා. ඒකට කියනවා ඇතුළත නයම. මේ ක්‍රම දෙකම නිවන් මාර්ග දෙකක්. ඇතුළත නෑමෙන් නිවන් දකින්නවා කියන්නේ ඒ පුද්ගලයා දැනගන්නවා මේ විදිහට යම් කිසි ද්වේෂයක් ඇති වෙනවා, වෛරයක් ක්‍රෝධයක් ඇති වෙනවා, ඒකේ තියෙන ආදීනව දකින්නවා, එකට එක කරනවා නම් ඒකත් වැරදි කියලා දකින්නවා, ගුණමකු විදිහට වැඩ කරනවා නම් ඒවා වැරදි කියලා දකින්නවා, මෙදිර මක්ක පලාස ඉතින් අර මද ප්‍රමාද කියලා අන්තිමටම තියෙන ක්‍රමයක් තියෙනවා. දූෂිතාවය අරගන්න මනාව දිහියෙන් ඒකේ ආවද තේරුම් අරගෙන ඒකේ ආදීනව තේරුම් අරගෙන යම් කිසි පුද්ගලයෙකුට ඒ ආකාරයෙන් අභ්‍යන්තරය සුද්ධ කරගන්න පුළුවන්. ඔබට බාහිර වස්පිළිවෙතක් අවශ්‍ය නැහැ නිවන් අවබෝධ කරගන්න. ඔකර කියනවා ඇතුළත නාලා සුද්ධ වෙනවා කියලා. දැන් මේ කාලේ පහසුම ක්‍රමේ දෙකක්. පිට සුද්ධ කරන්න යන්නේ බොහොම අමාරු වෙන කරගන්න. ඇතුළත නාලා සුද්ධ වෙන ක්‍රමෙ ඉතාම ලේසි. යමක් වැරදි නම් තමා විසින් තේරුම් ගන්නා මෙන්න මේක පව්. මෙන්න මේක වරද. මම පව් වැඩි දැනගෙන ඒක ආදීනව දැන පාපය කරන්නේ නැහැ කියලා අයන් කියලා. ඒතරයි හයියේ යන්නේ. මල හයියෙන් ගියත් එකයි හිමින් ගියත් එකයි මගේ ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ. යම් ආරමුණක් අරගෙන පාපියක් අප්‍යන්තරය ඇති වෙනවා නම් ඒක වැරදි බව දන්න. මම යන්නේක දැක්කා හිමින් ගියට හරියනවා යනකොට දුවේ හරියන්නේ නැහැ. ඒවා මං ගන්නේ නැහැ. මට බාහිරියම වැඩක්. මට වෙන්නේ අභ්‍යන්තරය සුද්ධ කරගන්න කියන ඥානවන්ත ප්‍රඥාව තියෙනවා නම් ප්‍රඥාවන්ත බුද්ධ ප්‍රඥාන්තිය බලවත් නම් එහෙමයි බොහෝ කොට කරන්නේ. මොකද අභ්‍යන්තර නෑම කියන යම් කිසි අකුසලයක් පාපයක් එනවා නම් තමන් කරන කියන හිතනදී ඒක දැනගෙන මනසියේ තවම තේරුම් ගන්න ඒකත් හරි. ඒතකොට එයාගේ බාහිර සංවරයක් ගැන කතා කරන්න දෙන්නේ නැහැ කාටවත්. නමුත් අභ්‍යන්තරයේ සංවරයලා යථාර්ථයේ විහිදලා පවින් දුරු වෙලා. මේකට කියනවා ඇතුළත නැහැ. මෙන්න මේක බුද්ධහමිතේ වෙන අර 84 දහත ක්‍රමවල වෙන දෙකක්. මේ ඕවායි ක්‍රම ඕන තරම් තියෙනවා 84 දහත ධර්මස්කන්ධය කිව්වේ ඒකයි. විනය තුලින් ගිහිල්ලා සංවරයෙන් වද ප්‍රගුණ කරගෙන ඒ මාධ්‍යයේ සමාධියේ මගපදාගෙන ඒ සමාධිය වලාගෙන සමාධියෙන් ප්‍රඥාව පහළ කරගෙන නිවන් අවබෝධ කරගන්න විනය ක්‍රමයක් තියෙනවා. සූත්‍ර පිටකයේ තුල තියෙනවා තව ක්‍රමයක්. හොඳට දිහි කල්පනාවෙන් යුතු යථාර්ථයේ තේරුම් අරගෙන ධර්මානුකූලව වටහාගෙන ඒ තුලින් නැගෙන්නා වූ චිත්ත සංවරත්වය තුලින් ධර්මයේ සිහි කරලා ගියාගේ දසාකුසලෙම නැහැ. ඒ නිසා ඒ දසාකුසලෙට සම්බන්ධ නැති මොහොතක ඔහුට සමාධිය වැඩෙනවා. ඔහුට සමාධිය වෙලා කියන බණ අහන බණ අහගෙන ඉඳලා හරි ඔතපතෙන් බල්ලකින් හරි බලාගෙන යථාර්ථය දැනගෙන අර්ථය තෝරාගෙන ඉවසන් නිවන් අවබෝධ කරගන්නවා. ඊටතර ගැඹුරු පුද්ගලයේ ওই දෙකමත් ඇල්ලලා සියුම් චං පරිසහ කරනවා. අති සියුම් චං එකෙන් අභිධර්ම ක්‍රමයට යනවා. ඒ ක්‍රමයට ගිහිලා ඉතින් ඒ තුලින් මහා ප්‍රඥාධිකයෝ ඒ තුලින් දැනගන්න පුළුවන් මේ ලෝකේ ස්වභාවයේ ලෝකේ තියෙන යථාර්ථයේ හැම දෙයකම තියෙන අසාරත්වයේ ඒ තුලින් දැනගන්න. මෙන්න මෙහෙම දැනගන්න ක්‍රම තුනක් තමයි මේ මල් පූජාවයි හඳුන් පූරු පූජාවයි පහන් පූජාවයි කියන්නේ සීල වගේ සමාධි වගේ ප්‍රඥා වගේ යන්න පුළුවන් මේ තුනේ පොදු ක්‍රමයක්. මෙන්න මේ පොදු ක්‍රමයේ තුල සියලු ක්‍රම ගැඹිරා තියෙනවා. ඒක තමයි ඉස්සර ඉඳන් මල් පූජාවක්, හඳුන් පූජාවක්, පහන් පූජාවක් එන්න හේතු. පහන් පූජාවෙන් පෙන්නන්නේ අතිසූක්ෂම හේතුඵල ධර්ම. හේතුඵල ධර්ම රටාවේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දැනගන්න ක්‍රම. හඳුන් කූරෙන් පෙන්නන්නේ සමාධියේ හේතුකාරකන බලුඵලය හදාගෙන ඒ බලුඵලය තුළ මනස සතියෙන් ඉස්සෝ කටයුතු කරලා ඒ තුළින් මේ ලෝකේ මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මය කියලා ගන්න හරියක් නැහැ නේද කියලා දහම් දකින්න ක්‍රම. මල් පූජා වෙනන්නේ අසංවර වන්නා ඉන්ද්‍රිය සංවර කරගෙන ඒ තුලින් කටයුතු කරලා හිටන් සමාධිය වඩාගෙන ඒකෙන් ඒ සමාධියේ ගෝතම ප්‍රඥාවෙන් ඉති මේ ලෝකේ ගහරයක් ඇති දෙයක් නැහැ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ නේද කියලා ප්‍රඥා පහල කරගන්න ක්‍රම. මේ ක්‍රම තුනම නිවන් මාර්ගය. ඉතින් ඒ නිසා තීල සමාධි ප්‍රඥා කියලා කිව්වේ ඔය කියන විදිහට අවස්ථා තුනට ගැලපෙන අය. තීලයෙන් යන්න පුළුවන් අය ශික්ෂණය කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඒ ක්‍රමයේ තියෙනවා. සමාධිය වර්ධනය කළ යන්න පුළුවන් කෙනාට හඳුපුරු පූජා කරන ක්‍රමය තුළ තියෙන ක්‍රමයක්. ඒ ක්‍රම හතරව තුළින් එයාට කියන්නේ ප්‍රඥා වර්ධනය කරගෙන යන කෙනාට ලෝකේ අතිසියුම් තැන්වල හේතුඵල දැකලා පහනක ස්වභාවයේ ලෝකේ ස්වභාවයේ තේරුම් අරගෙන ලෝකේ පේන තියෙන මුලාවල් ප්‍රඥාවෙන් වටහාගෙන ඒ හැම එකම තියෙන ක්ෂණ බංගුරත්වයක් නිසා අල්ලගන්න දෙයක් නැහැ කියලා අභිධර්ම ක්‍රමයේ දැකලා ප්‍රඥාව මුල් කරගෙන යන නිවන් දකින්න. ඔය තුන් ප්‍රස නිවන් දකින්න තමයි සීල සමාධි ප්‍රඥාවකින් තුලින් නිවන් දකින්න ක්‍රමයක් තමයි අනාදී පරංගින මල් පූජාවයි හඳුන් පූර පූජාවයි පහන් පූජාවයි ආ. අර්ථ වැච්ච නිසා ඔබ තේරෙන්නේ නැතුවයි තිබුණේ. ඒකයි දැනගන්නේ. ඉතින් මේක අපි දකින්නේ තමන් එක ක්‍රමයක් දැකුවොත් නිවන් දකින්න තියෙන ඒක විතරක් නෙමෙයි 84000ක් තියෙනවා. ඒ 84000 එකක් අරගෙන අපිට ලෝකේ මේක අනික් අයත් කළෝ කිව්වට බැහැ. ඔය 84000 ක්‍රමයක් පොදු කරලා අරගෙන තමයි අර කියන සීල සමාධි ප්‍රඥා කියන ක්‍රම තුනකින් නිවන් මඟ පාදන්න දුන්නේ. ඒ නිසා ওই ක්‍රම තුන තුලින් නිවන් මඟ පාදා ගන්න පුළුවන්. ඒකට උපමා තුන තමයි පොදු උපමා තුන තමයි පෙර කාලේ ඉඳලා මල් පූජාවයි, හඳුන් පූරු පූජාවයි, පහන් පූජාවයි තුනින් යථාභූති ලබා ගන්න ගිනා. පෞ කාලික ඒකේ අදහස වෙන්නලා තමයි ආමිෂ පූජාවක් හැදීනේ සඳහන් කරන මට්ටමට ප්‍රතිපත්තියක් හැදී දකින්න නැතුව ඉන් නිවන් පතපදා ඔය කියලා යන පුරුද්දක් ඉතුරු. ඒ නිසා තමයි ඒ ඔක්කොම කොච්චර කාලයක් කරේ හිටියත් නිවන කියන්නේ මොකද්ද කියලා මාත්‍යාවක් දකින්න බැරි වුණා. ඉන් ඒ නිසා මේකදී අපි මේ දකින්න පැත්තේ එක පැත්තක්. ඉන් දැන් අපි මේ තර්කයක් වශයෙන් එනවා දැන් මල් කැඩුවට පස්සේ නැවත එනවානේ. අද සංවර කරගෙන ඉන්නවා යථාභූතී ලැබුවේ නැත්නම් හෙට ආයි මතින බලන්න කිව්වා. සීල සමාදන් වෙච්ච දවසේ සංවර වෙලා ඉන්න. එදාම ආගාර වුණා කියලා විදිහක් නැහැ ඇහැ සංවර කරගෙන ඉන්න. වඩපිට බලන්නේ නැහැ. සීල් පවාරණය කර ගිය වෙලේ ඉන්නවා ඇහැ වඩපිට බලන්න. අන්න මල් කරපු ගහේ ආයි මල් දිනනවා. පොහට්ටුවා. පිහොත්. විපෙන්දරියෝ තායි වැඩි කරින්න හොද හොද වැඩි දානවා වගේ විදිහට එහෙම කරන්න බෑ. එහෙනම් අත් දන්න ගන්න ඕනේ. සීල් සමාදන් වෙන දවසේ සංවරයක් ප්‍රගුණ කරගත්තා නම් ඒ අභ්‍යාසයේ සීල් සමාදන් වෙලා නැති අනිත් වෙලාවෙත් ගෙනියන. ඒක ප්‍රගුණතාවය තමයි සීල් සමාදන් වෙලා අභ්‍යාසයක් ප්‍රගුණ කරගන්නේ. ඉගෙන ගත්ත දවස. ඉගෙන ගත්ත දේ දනුව ජීවිතේ වැඩ පිළ කරන දවස තමයි අනිත් දවස්. එතකොටයි යථාර්ථය හම්බුනේ. ඉතින් ඒ ක්‍රමයේ තමයි මේ හැම දෙයක්. මේකේ විශේෂයෙන් තේරුම් ගත්තට පස්සේ තමන් දැනගන්න ඕනේ තමන්ගේ හිත පාලනය කරගන්නේ මේ තුලින් අවශ්‍ය කොහොමද? ඒක හිතර අවස්ථාගෙන බෑ. තමා තමාට අවංක වෙලා අහන්න ඕනේ. මට රාගයක් එන්නේ මොන જાතිය ක්‍රමවලින්? රාගයක් මතුවෙනවා කොහොමද මට ඒ රාගය මතුවේ? මම මොකද හිතුවේ? මොන જાතියකද හිතුවේ? කොහොම අදහසකද හිත මෙහි හිටියේ? ද්වේෂයක් මතුවේ. මොන જાතිය වැඩකින්වට ද්වේෂය මතුවේ? ඒක මතුවෙන්න මම මොනවද කළේ? මයි ක්‍රියාත්මක වීම කොහොමද? ඉතින්ලම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? හිතවලට ආවේ මොකද්ද? ඊට පස්සේ මට පාලනය කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද? ඊළඟට වාගේ වචනෙට වැස්සේ මොනවද? ඒක මට පාලනය කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද? ඊට පස්සේ ක්‍රියාවට වැස්සේ මොන හේතුවක් වුණද? මට පාලනය කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද? මෙන්න මෙහෙම තමන් දැනගන්න ඕනේ සමාය ඒකට ඇදලා ගිය ක්‍රමසතාව. හේතුන් පරිච්ඡ සම්භූතං. ද්වේෂය හරි හටගත්තේ හේතුවක් වුණ. ඒක කවුරුවක් කරපු එකක් නෙමෙයි. කාටවත් කරන්න පුළුවන් වුණේ තමන් ළඟ කැලේ දිවිච්ච නිසා. මල් ළඟ බැටරල් හරි ඉන්ධනයක් මගේ ඇඟේ ගෑවිලා තියෙනවා නම් ගිනි කුරක් ගහලා කිතු කරවා බුස් ගාලා මට ගිනි ගන්න. මගේ ඇඳුම් ටික දෙවෙන මම නාලා ඉන්නවා. ඇඳුළු තොකම මොකද වතුනේ. ගිනි කුරක් ගහලා පොල්වල පතු කරලා ගිහින් ගිනි ගන්නේ. ඒක හරියන්නේ. ඉතින් අනුන්ට අපි අවුස්සන්න පුළුවන්. අනුන්ට අපිට රාගය ඇති කරන්න පුළුවන්, ද්වේෂය ඇති කරන්න පුළුවන් ඉන්නේ, මෝහය ඇති කරන්න පුළුවන් ඉන්නේ අපි තුල ආභ්‍යන්තර කුල තියෙන නිසා. ඔය කුල නැති කරගත්තොත් බාහිර ලෝකේ ඔක්කොම එකතු වෙලාවත් මොන જાතියව බෙන්ලවත් අපිට රාගය ඇති කරවන්න බෑ. මොන જાතිය බැනුම් බැලලා නින්දා පහර කළාම අපේ මානසිකත්වයේ දූෂ්‍ය කරවන්න බෑ. මොන જાතිය කපටි සූත්‍ර වලින් මොන જાතිය මුලාවන්ට මාර්ගය පෙන්වුවත් අපිව මුලා කරන්න බෑ. එහෙනම් අනිත්‍යෙන්දපත් වෙන්නේ මොකක් නිසාද? යථාබෝධය ලැබපු දාහත. අන්නේ යථාබෝධය ලබා ගත්තාම තමයි නිවන් දැක්කා කියන්නේ. නිවීමටපත් වුණා තවම දකින්න. පෙර මේ බඳු අරමුණු වෙනකොට මගේ හිත රාගින් සත් වෙනවා. කම්පා වෙනවා, දැවෙනවා, ඉපතන හඹා යනවා. පෙර මේ જાතිය නිന്ദා පහස ඇනුම් බැනුම් වෙනකොට මගේ හිත දැවෙන්න පටන් ගන්නවා ඇහිලා. ඒක දරා ගන්න බැරුව ගහන්න, මරන්න, කපන්න, කොටන්න යනවා. මාත් එක එක කරගෙන යනවා. පෙර මට කවුරු හරි මොනව හරි කිව්වොත් ඇත්තට හැකයක් හිතෙනවා මේකද ඇත්ත, ඒකද ඇත්ත. ඒක ඇත්ත වෙන්නේ නැහැ. මෙයාට වඩා එයා හොඳයි. එයාට වඩා හොඳ පැරණිය කෙනෙක්. මෙයා හාමුදුරු කෙනෙක්. හාමුදුරන්ට වඩා මිනිහා දන්නේ නැහැ. ඒ ඔයාදී වශයෙන් ප්‍රශ්න එන්නේ. මුලාව නිසා ඇත්ත කියන එක තෝරා ගන්න බෑ. එක එකනා පස්සේ යන්න වෙයි. ඇත්ත ඇති ආකාරයෙන් දැක්කනම් කවුරුවක් පස්සේ යන්න ඕනේ නැහැ ඇත්ත හොයන්න. කවුරු කිව්වත් මුලා කරලා හවට්ටන්න බෑ. අනිත් යථාභෝධය ලැබුවාට පස්සේ ඇති වෙන වෙනස්කම්. ඉතින් මේ විදිහේ යථාභෝධය ලබා ගැනීම තම තමන්ට ගැලපෙන මාර්ගය තම තමන් ගන්න ඕනේ. අරගෙන ප්‍රගුණ කර ගන්න ඕනේ. ඉතින් ඉන්ද්‍රිය සංවර කරගන්න මාර්ගය මේ කාලේදී අත්‍යවශ්‍ය දෙයක්. ඔය ඉන්ද්‍රියයන්ගෙන් ගන්න රාග අරමුණු, ද්වේෂ අරමුණු නිසාම තමයි ලෝක සත්‍යයට අල්මි නියය බුද්ධලෙන්ට බොහෝකට සමාධිය ලබා ගන්න බැරි. ඒ නිසා ඒ ඉන අරමුණ තුළ තමාගේ ආධ්‍යාත්මය දැවෙනවා නම්, කම්පා වෙනවා නම්, විෂේප භාවයටපත් වෙනවා නම් අවිෂේපයක් එවත් සමාධියට හේතු වෙන්නා වූ ගුණය හටගන්නේ නැහැ. ඉතින් ඒ හට ගන්න තියෙන තමම කරුණු වෙලා ඒක හද ගන්න ඕනේ. ඉතින් මුල් කපනවා හා සමාන ක්‍රමයක් තියෙනවා. අර ප්‍රඥාවෙම අභ්‍යන්තරයේ බලලා අභ්‍යන්තරයේ තිබෙනා වූ ඒවේ අසාරත්වයේ හේතුලින්ම දැකලා ප්‍රඥාවන්ත දහමින් ලෝකේ අසාරත්වයේ දැකලා ඉතින් අත්‍යරින් වෙලි මිදී ගිය කෙනාට. එයා අභ්‍යන්තරයේ මිදී කරගත්තා. මේ ඒක කරගන්න බැරි කෙනා හිත සමාධිගත කරගන්න අවශ්‍ය කරන්නා වූ සංවර වැඩි පිළිලා තියෙන දස අකුසලයේ මනසේ තේරුම් වරගින් දස අකුසලයේ වැටෙන්නේ නැතුව දස කුසලයේ පිහිටා කටයුතු කරගනිමින් දහසුවෙන්දී ගුණසුවෙන්දී නිතර නිතරම තමන්ගේ චක්‍රය හැදගස්සගන්නේ. ඒ වගේම අවංකතාවයෙන් කටයුතු කරමින් ඔබ සමාධි මාර්ගයක් තියෙනවා. සමාධි මාර්ගයේ හැම උපමාවක්ම හඳුන් කෝරේ විග්‍රහ වෙනවා. ආයි සමාධි ලබන්නේ කොහොමද කියලා කාගෙන්වත් අහන්න සමාධි ලබන ක්‍රමය හඳුන් කෝරේ පෙන්නනවා. ඒ උපමා සංසන්දනය කරලා ගන්න ඕනේ. ඊට එහා ඉන්න රාගික පුද්ගලයෝ පොඩ්ඩක් ඇහෙනවා ආසාවට කෝල්මත් වෙන පුද්ගලයෝ මල් පූජා කරන ක්‍රමයෙන් අරගෙන ක්‍රමයේ දැනගන්න. ඉන්ද්‍රිය සංවර කරන්න තුලා මට කවදාවත් මේවා දකින්න බෑ. ඔහු ඒක දැනගෙන මොන තියෙන ආශාවල් ආවා. ඔහු ඔහුගේ ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. එහෙම නැතුව ඒක කරන්න බෑ. එක අවස්ථාවක කොසල් රජුරෝ අහනවා ආනන්ද හැඳුරුවාද. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මේ කාගේ ඇති නොවෙන්න කාමේ ඇති නොවෙන්න පෙන්වපු ක්‍රම රටාව මොකක්ද කියලා මේ මහා. ඒතොර දේශනා කරනවා කාගේ ඇති වෙනකොට අසුභය මෙනෙහි කරා. අනේ සායන මොන එකද ඒක? ඔය අසුභය මෙනෙහි කර කර ඉන්නේ නැහැ මේ මලමිනී අසේ අසුභය මෙනෙහි කරා කියලා හාමුදුරුවෝ මලමිනී ගසන් වාසය දීලා තියෙනවා. මේ ඔයිටත් අර අසුභය කොහේ මෙනෙහි කරා? අසුභය මෙනෙහි කරන්නේ මලමිනී වෙරි වෙරි දකින්න ගියාට පස්සේ අසුභය වැත්තක තියෙන මලමිනී එක්ක කාම ආසං වාසය දිච්චයි. ඉතින් අසුභය මෙනෙහි කරලා කාම මෙනෙහි කර ගන්න පුළුවන් කරකෝ හේත්. දැන් මෙහෙම ක්‍රමයක් ඇයි? ඊට පස්සේ වෙන ආදීනව මෙනෙහි කරන්න. කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්න පුරුදු වෙන්න. කොච්චර ආදීනව මෙනෙහි කරත් නේ ස්වාමීනි මේ දේවල් අරමුණක් දැක්කම හිත යනවා. ආදීනව යන එක ඔක්කොම වැහිද යනවා ආස්වාදින හිත යනවා. ඒකත් හරි මාර්ගය කියලා මට නම් තේරුම් ගන්න බැහැ. එහෙමත් බැයි නම් ඉන්ද්‍රිය සංවර කරගන්න. බලන් දෙපා. ඒ පැත්තට යමු කරන්න දෙපා. ස්වාමීනි ඒක නම් හරියටම හරි. අන්න සජ්ජුරුවන්ට ගැලපිච්ච එක හුන්න දැන්. අර දෙක නැතුව නෙමෙයි. ඒ දෙකට ගැලපෙන්නේ නැති එක හරි. නමුත් සියල්ලන්ටම අසුභය මෙනෙහි කරලත් බෑ. සියල්ලන්ටම ආදීනව මෙනෙහි කරවත් මේකෙන් මිදෙන්න බෑ. ඒගොල්ලන්ගේ මානසිකත්වයන් අන්න. එහෙම බැරි කෙනා මොකද කරන්නේ? ඇහැ පාලනය කරගන්න. ඇහැ සංවර කරගන්න. කන සංවර කරගන්න. සතියේ දෙනදී අරමුණු කරන් දෙන්නේ නැතුව මනස සියෙන් ඉඳලා ඒවා පාලනය කරගන්න. සාමි ඒක නම් හරි. මට ඉතින් අන්තපුරයක් තියෙනවානේ. ඔය අන්තපුරේ කොච්චර කාන්තාව කොච්චර හැඩවැත්ත හිටියා. සමහර දවස්වල මගේ මනසට මහා බරපතල කාරණයක් එනවා කල්පනා කරලා. මේ රට රාජ්‍යයේ පාලනය පිළිබඳ. ඒ වගේ අවස්ථාවක මම සමහර වෙලාවට ඔය අන්තපුරේ මැදිනුත් කල්පනා කර කර යනවා. ගිහින් කල්පනා කරනවා මම කොතනින් දාවි කියලා අන්තපුරේ මැදීම යා. මට ඒ හිතුව එක කාන්තාවක් එනවා මගේ හිතේ දැන්. එහෙම අදහසක් මට ආවේ නැහැ. මොකක් නිසාද? ඒක මෙනෙහි නොකරම නිසා කියන එක මට හොඳ අත්දැකීමක් තියෙනවා. එහෙනම් ඒකත් ඒ ක්‍රමයක් හැටියට මම පිළිගන්නවා. මේ සාසනේ සියලුම ගුණයන්ගේ සම්පූර්ණයි රාගක් ක්ෂය කරගන්න, ද්වේෂක් ක්ෂය කරගන්න, මෝහක් ක්ෂය කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රම රටා කොච්චර වැදගත්ද කියලා ප්‍රශංසාවක් කළා. අන්න ඒ වගේ තම තමන් දැනගන්න තම තමා හික්මෙන්ද තමන් ඉතින් මොකද්ද කළ යුත්තේ? මේක පොත්වලින් කොහොමද අපි උගන්වන්නේ? මූල ධර්මයේ කියා දෙන්න පුළුවන්. ඒක අපි විසින් මනස සියෙන් අපේ මාර්ගය අපි තෝරා ගන්න ඕනේ. තෝරගන්නේ රාගක් හේවෙන්න, ද්වේෂක් හේවෙන්න, මෝහක් හේවෙන්න සමාධිය ලැබෙන්න ඕන ඉස්සෙල්ලා. සමාධි හිතකින් තමයි මේ විදර්ශනා කරනකොට ප්‍රඥාව පහළ වෙන්නේ. සමාධිය ලබන්න බැරි විචිත්ත වෙන්නේ කාමී නිසා. කාමී පාලනය කර ගැනීමට මට අවශ්‍ය වෙන්නේ මොන ප්‍රමේධික තමන් දැනගන්න ඕන. දැනගෙන ඊතන කෝල කටයුතු කරලා හික්මීම හදා ගන්න. මේක තමයි මූලික සොරුකොලින් ගඟට ඇතුළේ ඉන්න ස්ථානය හා සමන පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග නමන පළමුව පහළ කරගන්න. පූර්ව භාග ප්‍රතිපදාවෙන් තමයි පූර්ව භාග නමන පහළ වෙන්නේ. මාර්ගඥානිය පහළ වෙනවා. ඊට පස්සේ අර සමාධිය වැඩනහම සමාධියට ගෝචර වෙන අවබෝධය තුලින් ඒ ක්‍රමිතය යන්න ඕනේ. ඉතින් මේ වැඩි අපිට මේ අහවල්නික මෙහෙම උපමාව ගැලපෙන්නේ නැහැ නේද කියන්නේ බෑ. ගැලපෙන විශාල පිටසක් ඉන්නවා. ඒ පිටිස යන ඔයන්න ඕනේ. එකයි කරගන්න. ඉතින් මල් කැඩුවට පස්සේ නැවත මල් දෙනේ ගහේ ස්වභාවයනේ. හරි ඉතින් අපි අද සංවර කරගෙන ඉන්නලා ඉතින් හිරවලට ආය සංවර වෙලා. ඒ අපේ ස්වභාවයත් ගහේ ස්වභාවය වගේ නේද? මල් කඩන්න කරන්න මල් දෙනවා වගේ අපිලත් එකක් වෙනවා. අද සංවර කියලා ඉඳලා හිතේ දහස් හැරියොත් එහෙම වර පිටාවට අර සංවරත් ඔක්කොම ඉවරයි. බොන්නේම නැහැ කියලා අදිස්ථානය කරගෙන එක්කෙනෙක් ඉන්නවා. සෝවාන්ය දෙකක් ඉන්නවා ගානක් නැවට ඉන්න පුළුවන්. යාළුවෝ කට්ටිය දාගෙන බයිට් ටිකක් තියාගෙන වැඩේ පටන් ගන්නේ. අප්පුඩි ගරා හින්දුවක් එහෙම කියලා ලැහැ තියෙනකොට මොකද වෙන්නේ? ආයිනම් මොනවා කරක් කවන්නේ? 7000 නෝ විපාක දාසේ වුණා ගිහිල්ලා ඉතින්. පාලනය කරගන්න බැරි. කොහොම වැඩක් වෙනවා? අන්න ඒ වගේ කට්ටිය හැමිලියෙන් බලාපොරොත්තු වෙන හුදුවන් තරම් දුන සමාජීය උත්සාහයෙන් වීරෙන් ඒ බඳු අරමුණකට යොමු වෙන්නේ නැතුව ඉන්නේ. එහෙම නෑ පාලනය කරගන්න. හැබැයි මොන දේ කරගත්තත් විඥානීය මොන හරි උපක්‍රමයකින් ආහාරයක් ලබාගෙනයි වැඩෙන්නේ. විඥානීයද වැඩෙන්නේ ආහාරයක් ලැබුණොත්. මොන ක්‍රමයකින් හරි විඥානීයට ආහාර වළක්ව ගන්න පුළුවන් වුණොත් විඥානීය ආහාර නැත්නම් නිරෝධ වෙනවා. විඥානියක් නිරෝධ වුණාට පස්සේ නැවත වාරයක් ඒ බඳු දෙයට පොළඹවන්නේ නැහැ. සාගසහගත අදහත හැදුනේ කවද්ද? අපි බලන්න ඕනේ හිතලා. ද්වේෂසහගත අදහත හැදුනේ කවද්ද? පුංචි කාලේ. පුංචි කාලේ එහෙම එකක් තිබුණ නැහැ පහුවිලා තියෙන්නේ. පොඩි කාලේ දෙන්න ගහගන්න පොඩි උන් දෙන්නේ. අඬනයි නේ හිතවිලතොට මං අම්මට කියනවා තාත්තට කියනවා උඩට ගහනවා ගලකින් මැරෙන්නේ. ඔහොම වෙන වෙන දුවනවා. කොහොම මරනවා කියේ. ඊළඟ දාසේ ආවේ නැණ්ඩන් එහෙම යනවා හොයන්න. අයි එන්න කොහෙද එල්ලන් කරා. කොහොම තරහ තිබුණාද? ඒ පුංචි ළමයාගේ මානසිකත්වය එදාදී විච්ච හැටි. දැන් ඒ ආකාරයේ වෙනකොට ඒ ළමයාට මානසිකත්වය තුළ ද්වේෂ හිතක් විඥානය පහළ වෙලා බලවත් වෙලා නැති නිසා එහෙම වුණේ. ගණන් ගත්තේ නැහැ ඒවට තරහ වුණා ඒක ඔක්කොම ඉවරයි සුළු වෙලා. ආයි සෙල්ලම් කරනවා ආයි බොහොම අකරේ අද්දාගෙන hina වෙවි ඉන්න අපුරු. ඒ විඥානීය ස්වභාවය යාගේ බලවත් වෙලා නැහැ. ඔය ළමයාම නැතනම් ලොකු ලොකු මහත් වෙලා වැඩි විදිහටපත් වෙනකන් යනකොට ක්‍රමක්‍රමයෙන් ද්වේෂසහගත කටයුතු කරමින් ඒකෙන් ඵලි ගනිමින් ඔය ආදිවාසීන් ඒක ආස්වාදයක් ලැබෙමින් ඔහු ද්වේෂසහගත සංඛාර දිලා දේශ විඥානීය බලවත් කරගන්නවා. බලවත් කරගත්තාට පස්සේ මොකද කරන්නේ? එක දවසක් බැන්නොත් වචනයක් කියලා ලොකු එකනේ මොකද කියන්නේ? අවුරුදු 10ක් ගිහිලා 15ක් ගිහිලා තමයි මොකක් හරි ප්‍රශ්න යනවා. මොකට අහවල් දාසේ මට ඔක මෙහෙම නිඳා කළා. මෙහෙම වැන්නා. මට ඔක හොඳට මතකයි. මට ඔක පෙන්නන්න බැහැ. කවදා හරි මම ඔකෙන් ඵලි ගන්න අවුරුදු 100ක් ගිහින් හරි කවන්න. කොච්චර හැදිවත්. අර ළමයායි කාලේ ඉඳිවිච්ච මානසිකත්වය තියෙනවද? නෑද යා ගෙදරකට ගියා. මොන හරි අතපසු වීමකින් හරි. මොන හරි ප්‍රශ්නකින්. අනික් කට්ටියට කන්න දෙලා පස්සේ යන ගෙරුව කන්න. අලේ බා මට වැඩකින් නෑ. බඩගින්නේ මේ බඩ පොර වෙලා ඉන්නේ බඩගින්නේ. කන්නේ අව ඉස්සෙල්ලා නේද ගෙවෙ ඇති. ගියාට පස්සේ මොකද වෙන්නේ? මගේ ජීවිතේට මම ඕක ඇගෙ දෙට යන්නේ. ඕක මට මං කොම් කරලා අනික කර ඉස්සෙල්ලා කන්න දෙන්න මට පස්සේ කන්න දුන්නු. මට කන්නන්න ගෙවුවා. ආයි මං ඕක ආවමක මගේ දෙට. මම හොඳ දෙකක් කතා කරනවා මගේ දෙට ආවා. ඕක අවුරුදු ගාණක් මතකයි. සමහරකට මරණාසන්න මොහොතේවත් මතකයි. දැන් ද්වේෂය කොච්චර හැදිලාද? මෙන්න මේ වගේ අපි දකින්න ඕනේ. ඒතර පුංචි කාලේ මට ඔබ තිබුණේ නැහැ. වචනයක් එහා මෙහා වුණොත් අවුරුදු ගාණක් මගේ හිතේ හැඳිලා පැහැවෙන වචනයක් ඇති වෙන මානසිකත්වයක් මට ඇති වුණේ පස්සේ. ඒක නිගන්ධ හටගත්තේ කොහොමද හටගත්තේ? ඒ තමයි ද්වේෂ විඥානය. ද්වේෂ සහගත දෙයම ඇතුළු කරලා මුලාව මුලාවිතින් නිගමනය කරලා. තමාට ඕන හැටියට සමා නිගමනය අරගෙන. ඒ තුලින් මේකේ ආදීනව දකින්න නැතුව. අපි විසින් අවිද්‍යාවෙන් ප්‍රගුණ කරගත්ත දේ නිසා ආහාර දින වර්ධනය කරගත්ත ද්වේෂ විඥානය වෙ නැගී. දැන් ඉතින් ඕක මොන ක්‍රමයකින් හරි කරන්න ඕනේ එකක් තියෙනවා. ආහාර නිරෝධ කළොත් විඥාන නිරෝධ. හැබැයි ආහාර නිරෝධ කරන ක්‍රම විවිධාකාරයි තම තමන්ගේ ගති ලක්ෂණ අනුව. ඒ කියන්නේ තමන්ට ඒකට ගැළපෙන ක්‍රමය අරගෙන අරමුණු නොකර ඉඳීමෙන් ආහාර නිරෝධ කරන්න බලන ඔහු ඒකෙන් කරන්නේ. ආදීනව මෙනෙහි කිරීම නිසා ඔහුගේ මනස ඒ සංඛාරී ගන්න නැති තත්ත්වයටපත් වෙනවා දැක්කනා. ඔහු ඒකෙන් කරගන්නේ. අසුභයක් මෙනෙහි කිරීම නිසා නැත්නම් ඒකෙදි වෙන්නා වූ යම් කිසි බාහිර අසාරත්වයක් මෙනෙහි කිරීම නිසා එකකින් අහක් වෙන්න පුළුවන් බව තියෙනවනම් ඔහුට පේනවනේ ඔහු ඒ මගින් යන්න ඕනේ. හැම කෙනාටම සමාන මාර්ගයක් නැහැ. නිසා ඒක හැම මාර්ගයක්ම හැම කෙනෙකුටම සුදුසුයි ඒක ගැලපෙන බුද්ධියට ඒක සුදුසුයි. නිසා මේක හොඳයි මේක නරකයි කියලා ආර්ය මාර්ගය තුළ සුවාසු දහසක් ධර්මස්කන්ධය අහක් කරන් එකක් හෝ වැඩි වර්ණනා කරන් එකක් නෙමෙයි. මේකයි කාර්යය. එතකොට බුදුරයන් භික්ෂුන් වහන්සේලා අතරත් ඔහොම කතා ඇති වුණා. දැන් නොඑක ආකාරයෙන් ඉන්නවා ලබා ගන්න පුළුවන් මේ මාර්ගඵල ලබන්න පුළුවන් අය. සමහර කෙනෙක් ඉන්නවා සිව්පිලිසි ව්‍යාපාර මහත් රහත් ඵලයටපත් වෙන්න පුළුවන්. තව සමහර කෙනෙක් ඉන්නවා අවිඥාලාභී අරහත් ඵලයට පත් වෙන්න පුළුවන්. එතකොට උබතෝ විමුක්ත කියලා හේතෝ විමුක්ත ප්‍රඥා විමුක්ත කියන දෙකේම විමුක්තියට පත් වෙච්ච රහතන් වහන්සේලායි. එතකොට තව කොටසක් ඉන්නවා. ප්‍රඥා විමුක්ත කියලා සුසුක්ෂ විදර්ශන කියලා හිතන් අද හඳුන්වන්නේ ප්‍රඥා විමුක්ත රහතන් වහන්සේ. දෙපැත්තෙම නෑ, එක පැත්තයි. සමාධියෙන් අරූප සමාධිය වලට සම්බන්ධින් නෑ කියාවක් එහෙම නෑ. හැබැයි අරිහත් වෙනා පත් වෙනවා. එහෙම කරසබුත් ඉන්නේ. එතකොට සද්ධානුසාරී කිය කොටස, ධර්මානුසාරී කියලා කොටසක් තියෙනවා. කාය සක්කී කියලා කොටසක් තියෙනවා. ඒක එක්ක කියලාට මාර්ගයක් තියෙනවා. සද්ධානුසාරී කියලා කොටසක් තියෙනවා. ඉතින් මේකෙන් කොහොමද වටින්නේ කියලා විස්සෝන් වහන්සේට කතාවක් ඇදලා බුදුරයන් වහන්සේගේ මේ කාරණේ ඇහුවා. ඉතින් බුදුරයන් වහන්සේ විස්තර කළා දෙනවා. යම් පුද්ගලයෙකුට අරිහත් වෙන පත්තේම ශ්‍රද්ධානුසාරී ක්‍රමේ නම් ප්‍රයෝගී වෙන්නේ ඔහුට වටින්නේ කොහොමද? ඔහුට ඒක වටිනවා. මොකද ඒකෙන් ඔහුට විමුක්තිය ලැබෙනවා. ධර්මානුසාරී කියනවා වටේමේ පුද්ගලයෙකුට ඒත්ලි විමුක්තිය ලැබෙනවා නම් ඔහුට ඒක වටිනවා. ප්‍රඥා යුක්ත වටේමේ කෙනෙකුට ඒ මාධ්‍යය තියෙනවා නම් ඔහුට ඒක වටිනවා. උපතෝ විමුක්ත කෙනෙකුට ජීවන මාධ්‍යය තියෙනවා නම් සමති විපස්සනා සමෝයන මාර්ගය ඒක යට වටිනවා. ඒ යම් යම් කෙනෙකුට ලැබෙන ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලයේ නිවන නම් ඒකෙන් කොහොමද එක මාර්ගයක් හොඳයි එක මාර්ගයක් නරකයි කියන්නේ? ඒ පුද්ගලයාට ගැළපෙන මාර්ගය එක්ක හොඳයි. එහෙනම් ඒ හැම එකක්ම නිවන් මඟ නම් ඒ පුද්ගලයාට ගැළපෙන්නයි දේශනා කරලා තියෙන්නේ. දැන් කෝකත් එකක් හොඳයි එකක් නරකයි කියන්නේ බෑ. ඉතින් ඒ වගේ අපි දකින්න මේ විවිධාකාර උපමා තියෙනවා. මේ උපමාවට වඩා අනික ශ්‍රේෂ්ඨයි කියන්නේ බෑ. ඒක තව කෙනෙකුටයි ශ්‍රේෂ්ඨ. එයාට ගෝචර නොවි මේ උපමාව ශ්‍රේෂ්ඨ වෙනවා නම් ඔහු ඒක ශ්‍රේෂ්ඨයි. ඒ වගේ ඉන්ද්‍රිය සංවරත්වයත් වලින් යම් කිසි සමාධිය ලබා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නා වෙන ක්‍රමයක් ඔහුට නැහැ. ඔහුට ඒක ශ්‍රේෂ්ඨයි. යථාර්ථයෙන් කල්පනා කරලා යථාර්ථය වටහා ගන්න පුළුවන් නම් හිතලා බලලා ඔහුට ඒක ශ්‍රේෂ්ඨයි. තීක්ෂණ නුවණින් ගැඹුරු දෙයක් හිතනකොට යථාබෝධය වැටෙනවා නම් ඔහුට ඒමගේ ශ්‍රේෂ්ඨයි. ඒ වගේ තම තමන්ට මේ වාදී මාර්ගයේ සුවාසු 17ක් ධර්මස්කන්ධ තියෙනවා. ඔකට එකක් හොඳයි එකක් නරකයි එකක් අඩුයි එකක් වැඩි කියන්න බෑ. ඒකෙන් ගැලපෙන බුද්ධිලාට ඒක ශ්‍රේෂ්ඨයි. ඉතින් අපි ඒකෙන් දකින්න ඕනේ මේ හැම එකක්ම කර්මස්ථාන කියනවත් මේ සියලු කර්මස්ථාන එක එක නාරකින් ගැලපෙන. ඒකෙන් කර්මස්ථාන විවිධාකාරයි. නමුත් ඒක හැම එකකම මූල ධර්මයක් තියෙනවා. ඒ කර්මස්ථානය තුළින් අන්තිමට රාගක්ෂය කරන්න, ද්වේෂක්ෂය කරන්න, මෝහක්ෂය කරන්න ආධාර වෙනවා. ඒක කර්මස්ථානයක්, ඒක නිවන් මාර්ගය. ඒක වෙන්නේ නැත්නම් ඒක නිවන් මාර්ගයක් නෙවෙයි. වෙන්න හේතු නැත්නම්. වෙන්නේ නැත්නම් කියන්නේ බෑ වෙන්නේ ඒක සුදුසු බුද්ධිලාට ඒක වෙන්නේ. එහෙම සුදුසු බුද්ධිලේකට වෙනවා නම් හේතු න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය තුලින් ගිහිලා වුණේ කියලා බලන්න. සංඛාර සත්‍යයෙන් විඥාන වෙනවා මිස සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ වෙනවා මිස සංඛාර සත්‍යයෙන් විඥාන නිරෝධ වේ කිව්වොත් මේක ධර්ම විරෝධී. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් ජීවිතේ තියෙන ආශාව නැති කරලා ඇතිවදන් දීපන් කියලා. ඇති වෙන්න දීපන්. ඒතොර එපා වෙනවා. දැන් ඒක ධර්මයට විරුද්ධද නැද්ද කියලා බලනවා පරිත්‍යාග උපාදිනේ දා. සංඛාරපත්‍ය විඥාන නිසා සංඛාරපත්‍ය විඥාන නිරෝධෝ කියපු ධාවක් නැහැ. නිසා ඇති වෙන්න බීලා හිටන් බීමේ ආසාව නැති කරනවා කිව්වොත් මේක වෙන්නේ නැහැ. පංචකාම ආස්වාදේ එපා වෙන්න ඇති වෙන්න විඳපන් කිව්වොත් එහෙම. කවදා පංචකාම ආස්වාදේ විඳලා පංචකාම ආස්වාදේ ඇති වෙනවා කියලක වෙන්නේ නැහැ. ඒක නැති කරන මගක් නෙමෙයි. සංඛාරපත්‍ය විඥානං නිසා වෙන එකක් නෙමෙයි න්‍යාය ධර්මයේ ඕකයි. අන්‍යයක බුදුරජාණන් වහන්සේ පෙන්නවා න්‍යාය ධර්ම හොයන ක්‍රමය. මෙන්න මේ න්‍යාය ධර්මයේ මේක ධර්මයක්ද මේක අධර්මයක්ද කියලා දකින්න ඕනේ. යම් කෙනෙක් කියන්න පුළුවන් ඊනම් ඔබ කියන ක්‍රමයේ වාගේ 84,000 එක ක්‍රමයක් වාගේ අපිත් කියනවා මෙහෙම ක්‍රමයක් කියලා කියන්න පුළුවන් තර්කයක් දාන්න පුළුවන්. අපිට කියනවා මේ ඇති වෙනකන් කාපුහා බීපුහා මේක ආසාව ඇති වෙනවා ඇරිනවා. ඔහොම කියන්න පුළුවන්. නමුත් ඒක ධර්ම විරෝධී ධර්මයේ කලපන්න බෑ වෙලා නැහැ. ඒක මාධ්‍යයක් නම් හිතාගෙන පුළුවන් හැවටිවල. ඒකයි කාරණා. ඉතින් අපි ඔය කාරණා දකින්න ඕනේ. ඔය පොන්චි පොන්චි උපමා වලට පෙන්නන්න පුළුවන්. සමහර ළමයි කෑමට හරිය කෑදරව ඉන්නකොට අප්‍රියය වෙනකන් වමන වෙනකන් කවනවා කාපිය කියලා. ඒක අර ඒක එපා වෙයි. අපිට පේනවා නේ. නමුත් එතනම සිද්ධ වෙන්නේ මොකද්ද? ආදීනවයක් ඇති කරන් දෙයක් මත වෙච්ච නිසා ඒකෙන් අප්‍රියය වෙනවා. හැබැයි සියලු කෑම අප්‍රියය වුණේ නැහැ වෙන එකකට කැමති ඊට පස්සේ. එකක් පරිවර්තන තව එකකට ලහි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. එක ගෑණියෙක් කියලා ඉතින් ඒ ගෑණිගේ තියෙන ආදීනව දැකලා ඒ ගෑණිගේ වර්ණ මත වෙලා හිටන් මට නම් එපා ඕනෙම නැහැ කියලා කෑ ගහනවා. හැබැයි ඒ ගෑණියේ පාවනට වෙන ගෑණියෙක්ගේ පාවන නැහැ උදේ.
ඒක මිනිහෙක්ගේ තියෙන කරදර දැකලා කාන්තාවක් කියනවා. මට නම් පිරිමි ජාතිය හැට පෙන්නේ නැහැ. මොකද ඒ නිගමනේ වැඩ. අර මගේ මිනිහා ඉන්නේ මිනිහාගේ හැටි මන් දන්නවා. ඌගේ මට ඉරියව්ව නැහැ බේරෙන්න බෑ. ඌම කාලකන්ණියා. ඒක අසත් වෙලදියා මට කොච්චර හරි බයිනවා. මට නිඳා කරනවා. මෙහෙමයි. මට නම් පිරිමි සංහතියත් එපායලා ඉන්නේ. තව කෙනෙක් ඇවිත් ආදරෙන් කතා කරමු. අනේ ඔයා වාගේ නම් හොඳයි. තාත් නේවරයි. මොකද උනේ? පරිවර්තනයක් වෙනවා මිසක් ඒ මිස යථාර්ථයෙන් එයා දැක්කද ඒක? නෑ පොදු ආදීනියක් දැකලා නෙමෙයි ඒ කියන්නේ. මෙන්න මෙහෙම පොඩ්ඩලින්දී යම් කිසි දෙයක් අසුර කරනකොට ඒකේ පුංචි ආදීනාවක් මේ ලෞකික ආදීනද ඒකේ පාවෙන්න පුළුවන්. හැබැයි ඒ ආදීන ඒකේ පාවුනේ යථාර්ථය දැකලා නෙවෙයි. ඒකේ තිබෙන සාවකාලික පුංචි කොස්සක් දැකලා ඒ පාවුනේ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒවා කවදාවත් යථාර්ථයට යන මාර්ගය නෙමෙයි. යථාර්ථයට යන මාර්ගයම පොදුයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති කියලා දකින්න ඕනේ. ඉතුරුන් නැහැ සංඛාර. අන්න එහෙනම් හරි කියලා. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනාත්තාති. සියලු ධර්මයේ සම්පූර්ණේ දැකලයි තුන් ලෝකයේ සියලු ධර්මවල ස්වභාවය දකින්න යම් කිසි ක්‍රමයක් තියෙනවා. අනි ආදීනෝ දැකලා ඒක නිවන් මාර්ගයක් වෙනවා. කොරස දැක්කොත් අනි කොරසට පයින්න. අත්ත අල්ලගත්ත වඳුර ඒ අත්ත පැල්ල වෙන අත්තට පැල්ල ඒක අල්ල ගන්නවා කිවිච් එක අතහැරියා. ඔන්නෝ උපමාදියක් තියෙනවා ඒකද. වඳුර අත්ෙන් අත්තට පැන පැන මාරු කරගෙන යනවා වාගේ. ලෝක සත්ත්වින්ට එකක් එපා වෙනතු වෙන එකක් ඕනෙල ඌ ඒක අල්ල ගන්නවා. ඊට පස්සේ ඒක එපා වෙනතු ඒක අත්තට සාවේගෙන පයින්න. ඔහොම කියලා හවම කරගෙන ඉඳලා ආයෙත් නැති විච අතරමයි. ගෙදර එපායලා ඔක්කොම වෙලලා කොහේ හරි රවුම් ගහලා ඉඳලා ඉතින් හැමතැනම හිලපු ගෑනු ටික ඔක්කොම එක්කලා බැන්නට පස්සේ අර මිනිහා මොකද කරා? නත්තාකුලකට වල්ලා වගේ හිමි සිරු වැදලා ගිහි පිළිකන්නේ අපහ බුදියා ගන්න. අර ගෑනිට අනුකම්ප හිතලා කාපා ඇවිදින්. දෙකට නැවිලා ඇදින් ගන්න. අනේ බං මට වෙලා දෙච්ච දෙයක්. උඹ වාගේ කියන ගහම්බ වුණේ. අර ගෑනිට හවට ගන්න ආයෙත්. දෙන්න දැන් ආයෙකද. එපා වෙලා ගිහිල්ලා ආයෙ ඕනෙ නැහැ. දැන් මේක තමයි කියන්නේ අත්යෙන් අතන පයින් වඳුරා අත්තරපු අතර ආයි සවම කරගල ඉන්නේ පයින්. ඒක අත්තරලා ආයි පයින්. එයන්ගේ රාග හිත, ද්වේෂ හිත, මෝහ හිත. හරියට මේ අත්යෙන් අතර පයින් වඳුරෙක් වා ගියා උපමා කරලා පෙන්නන. එයා කොහොමද දකින්න ඕනේ? දැන් මේ වැඩි ඇති වෙනාම එකක් එහක් විලා අනිකවණේන එක නිවන් වගක් එහෙම නෙවෙයි. එන සබ්බේ සංඛාරා කියන සියලු කාම වස්තු ගැන දකින්න ඕනේ. සියලු දේශ සංඛාර ගැන දකින්න ඕනේ. මෝහ සංකාර ගැන දකින්න ඕනේ සියලු සංකාරයම දකින්නේ අසාරයි කියන. අන්න එහෙම එකක් අත්දැක නැතුව ලෝකෙට ඇති සියල්ලම ඔය ආකාරයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දැකීමේ ඥානය පහළ වෙච්ච දාට සියල්ලෙන් නිදහස් වුණාම උට අල්ලගන්න පයින්ද අත්තක් නැහැ. පැනපු සියලු පත් වල හැටි දැක්කා. ගමන නැවතුණා. මෙන්න මේක නිවන් මාර්ගය. ඉතින් ඔබේ නිවන් මාර්ගය තෝරා ගන්න ඕනේ. කුංචි කෑල්ලක් අල්ලගෙන ඒකෙන් කලකිරුණා කියတာ මට නම් එකක් අත්තරක් නැහැ. මම යනවා හෙට සිල් ගන්න. මොකක් නිසා මම සාරියක් අරන් දෙන්න කිව්වා. ඌ අරන් දුන්නේ. පස්සේ බලනවා වෙන ගෑණියකට හල්ලි දීලා. සාරියක් ගන්න. ඉතින් මූ මොකටද මට? මට එපා. ආය ඕනෙත් නැහැ. මම යනවා හෙට සිල් ගන්න. සංසාරේ කරකිරලා දෙල හැටි. නෑ තමගේ පොඩි ප්‍රශ්නයක් මතුවලා ඒක දරා ගන්න බැරුව ඇතිනේ ප්‍රශ්නේ. දැන් මෙහෙම අතයි ඉන්නේ. ඒස තමයි සමහර එහෙම මහාන වෙන්නේ. පොඩි ප්‍රශ්නයක් මතුවලා ඔක්කොම විපායලා ආවා ගියාවා. ඉතින් මේවා යථාර්ථයේ දැකලා ගන්නා වූ ආර්ය මාර්ගයේ පිළිතුරු ක්‍රම නෙමෙයි. නෑ ආර්ය මාර්ගයේ දකින්නේ මේ සබ්බේ සංඛාරකේ සියල්ල දකින්න. සියල්ල අනිත්‍යයි, සියල්ල දුක්ඛයි, සියල්ල අනාත්මයි. නෑ සියල්ල කිව්වේ මොකද්ද කියලා බුදුදහම් ආහතේ දේශනා කරපු දහවතින් තෝරා ගන්න ඕන ඉස්සේ. සියල්ලට මොනවද අයිති? ඉස්කන්ධ වශයෙන් සියල්ල දේශනා කළා. ධාතු වශයෙන් සියල්ල දේශනා කළා. ආයතන වශයෙන් සියල්ල එකතු වෙන හැටි දේශනා කළා. පටිච්චසමුප්පන්න වශයෙන් සියල්ල දේශනා කළා. මේ තුලින් සියල්ල හොයා ගන්න ඕන. රූපස්කන්ධී වේදනායිස්කන්ධේ සංඥායිස්කන්ධ සංකාරයිස්කන්ධ විඥානයිස්කන්ධ කියන මේ ස්කන්ධ පහට සියල්ල අහු වුණා. ඕක අහකලා තවත් ස්කන්ධයක් ලෝකෙ පෙන්නන්න කෙනෙක් නැහැ. සියල්ලට කොටු වෙනවා. අස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොට්ටබ්බේ මන ධර්ම. ආයතන වශයෙන් ගත්තා නම් චක්ඛ ආයතන රූප ආයතන සෝත ආයතන ශබ්ද ආයතන ගාන ආයතන ගන්ධ ආයතන ජීව ආයතන රස ආයතන කාය ආයතන පොට්ටබ්බ ආයතන මන ආයතන ධර්ම ආයතන කියන ආයතන 12 සියල්ල අහු වෙනවා. ජෝඩු ජෝඩු කැටිකල හය ආයතන හයට සියල්ල අහු වෙනවා. සියල්ල වෙන්නේ. ධාතු වශයෙන් ගත්තාම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු ගාම සියල්ල අහු වෙනවා. ඕකෙන් අහගෙන තව ධාතුවක් පෙන්නන්න බෑ. ලෝකෙටයි තියෙන්නේ. ඕයන් විග්‍රහ කරපු ක්‍රම තියෙනවා. 10ක විදලා පෙන්න ක්‍රමයක් තියෙනවා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගාන ධාතු, ගන්ධ ධාතු, ගාන විඤ්ඤාණ ධාතු, ජීව ධාතු, රස ධාතු, ජීව විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධර්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධාතු 18ක් වෙනවා. කොටස් වලට මේ කළා 18 කොටස. ওই 18 කොටසෙන් අහක තව 19 වෙනි ධාතුවක් පෙන්වන්න බෑ. ලෝකෙට අයිති නැති එකක් උතන කියුන්නේ නැති එකක් තියෙනවා ලෝකේ තව එකක් කියලා පෙන්වන්න දෙකක් නෑ. හේතු ඇතුව පෙන්වන්න කරුණු නෑ. අනේ ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡම්පාද වශයෙන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියලා මේ 12 කාරණා පෙන්නනවා. ඔයකින් අහක තවත් මෙන්න මේක ඉතුරුයි ලෝකෙට කියලා පෙන්වන්න දෙකක්. ලෝකේ සියල්ල ඔබ තමයි පරිච්ඡම්පාද. මෙන්න මේ විදිහට ස්කන්ධ ධාතු ආයතන පරිච්ඡම්පාද ආදී කෝකාටි ප්‍රවේති. ලෝකේට අපි සියල්ල දැකලා. ඔන්නේ සියල්ල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න වගක් තිබුණා. අන්න ඒක නිවන් මාර්ගය. ඕකෙන් හතර නිවන් මාර්ගක් නෙවෙයි. කොහෙන් කරකවල ගත්තා අන්තිමට එන්නේ ඔදෙන්දයි. ওই ටික ඉස්සෙල්ලා තමන්ට සූතමේ ප්‍රඥා වශයෙන් ඒ මොහොතක හැදහැයෙන් බලහනවා නම් ඒ මොහොතේ උට පංච නීවර නැහැ බලහන වෙලාව. දස අකුසල් චේතනාව පහළ වෙන්නේ නැති වෙලාව. එදා එතනින් ඔහු ඉන්නවා පිටවු සීලයක් ලැබෙනවා උට. ඒක සමාදන් වෙච්ච සීලයක් නෙවෙයි. ඒ මොහොතේදී හටගත්ත සීල ගුණය. තදංග ප්‍රහාණය කියලා ඔබට කියනවා. ඒ බලහන් වෙලාදී අර අදහස් එකක්වත් එන්නේ නැහැ අනුසේ තියෙනවා. පරිඋත්ථානක හේතයක් වශයෙන් මතු වෙලා නැහැ. එහෙනම් ඒ විලාවට ලැබෙන චිත්ත පාරිශුද්ධිය දහම් තෝරා ගන්න ඇති. ඔන්නේ විලාවේදී යම් කිසි කෙනෙක් මේ තම දහම් අහනකොට ඒක හරියට ඇත්ත කියලා ඒ අහන දේ තුලින් නිගමනයක් ආව නම් මේකට කියනවා කෘපමය පඤ්ඤා. නැත්නම් සියලු ලෝකේ අනිත්‍යයි කියලා මෙහෙම දහම් දේශනා කළා පෙන්නකොට දුක්ඛයි කියලා අනාත්මයි කියලා හේතු ඇතුව පෙන්නකොට කියන කියම අහනකොට තමයි තේරෙනවා. දැන් බෙලක් අය කියනවා මෙහෙමද? ඒ බණ කියන වෙලාවේ නම් මට ඇත්ත වශයෙන් හොඳට පැහැදිලිව තේරුණා. ඊට පස්සේ මට කල්පනා කරනකොට ඒක ආයි තේරෙන්න දුර گیا۔ දැන් ඔහොම කියලා ආයි. ඒ බණ කියන වෙලාවේදී නම් මට හොඳට පැහැදිලිව ඒක තේරුණා. අන සුතමේ පඤ්ඤා. ඔහොම තේරුණා නම් ඒ සුතමේ පඤ්ඤාව ලැබුණා. ඊට පස්සේ තව චින්තාමය ප්‍රඥාවට මෝරණාතිකම ඉදී. ඒ තමයි ගිහිල්ලා පස්සේ හිත හිතා කල්පනා කරලා බලනකොට ඒක ආයි තේරෙන්නේ දැන් අහුවෙ. දැන් ආයතනය කොහොම කරගෙන කරගෙන යනකොට ආයතනය අහලා බලනකොට ආයි තේරෙනවා. ඊට පස්සේ ආයි කල්පනා කරලා බලනකොට තේරෙන්න පටන් ගන්නවා. අන චින්තාමය ප්‍රඥාව. දැන් ඊට පස්සේ ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න මොකද කරන්නේ? ඒකට අනුකූලව අනුගමනය කරගෙන යනකොට අර කිවිදේ රාගක් හේවිලා, දේශක් හේවිලා, මෝහක් හේවිලා අධ්‍යක්ීම ලැබෙනවා. සියල්ල සියල්ලෙන් හේවිලා නෙමෙයි. යම් මට්ටමක් හරි. ඒතර දකින්න මට මෙහෙම රාගයක් ඉතර තිබුණා. ඒක 100ට 100ක් බලවත් ඒ කාලේ. හැබැයි දැන් නම් මටම වැටෙනවා 100ට 75යි බලවත්. ඒ දිවිච් එකේ 100ට 25ක වයය කැපිලා ගිහින්. හැබැයි මට රාගේ නැත්තේ නෑ. තියෙනවා. ද්වේෂේ නැත්තේ නෑ තියෙනවා. හැබැයි එදා දිවිච් මට උනන්නේ. අන්න අත්දැකීම. එහෙනම් නැති වුණේ යම් තරමක් ඇද්ද? ඔහුට භාවනාවේ ප්‍රඥාවේ වැඩිච්ච හරි. ඔන්න ඔහොමයි හොයාගන්න. ඉතින් තමා ගැන හැම වෙලේම පරීක්ෂණයක් කරන්න ඕනේ. අනුන් ගැන පරීක්ෂා කරන්න ගියොත් තමන්ට පාඩුයි. තමන් ගැන පරීක්ෂණයක් කළම බලන්න පුරුදු වෙනවා. එතකොට දකින්න පුළුවන් වෙනා ලස්සනට මෙන්න මෙච්චර කෙලෙස් තිබුණා මෙන්න මෙහෙම මාර්ගයක් අවබෝධ වුණා. ඒ මාර්ගය අවබෝධ වීම නිසා මට මේ කෙලෙස් ප්‍රමාණයක් නැති වෙලා ගියා. ඒක නැවත හටගන්න හේතුවක් නැහැ. මේ අවබෝධයෙන් තුන් ඒක දෙන්නේ නැති බව මම හොඳටම දන්නවා. හැබැයි වර්තාව ඉතුරු හරියක් තියෙනවා මෙන්න මේ ටික අයින් කරගන්න. හැබැයි අයින් කරගත්තා වාගේ මේ මාර්ගය යලි යලි සීගිරිය වාත් මට පැහැදිලිව වෙනවා. ඒක අයින් කරන මාර්ගයේ අප්‍රමාදයෙන් නිතරම ඒව ගනුගමනය කරලා ඉතුරු ටිකත් අයින් කරගන්න ඕනේ. ඔය තමයි ප්‍රත්‍යවේක්ෂණය. අලුතලමේ ওই මට්ටමට ආව නම් ඔහු තාපන පුද්ගලෙක් වෙලා කෙලෙ ඉවර කළා සෝවාන් වුණා නෙවෙයි අපාගත වෙන වට්ටම දුරු කරලායි සෝවාන් වුණේ. එහෙනම් යම්කිසි ක්ලේශ ප්‍රමාණයක් වටේ ඉන්නේ නැහැ. ඉස්සර ආපු ගාන දැන් ඉන්නේ නැහැ. මෙන්න මේ ධර්ම අවබෝධය නිසා කියලා තමයි තේරුණා. උඩ 10 වයස පහළ වෙලා. දසනේන පහතාව කියන දසනේන භාවීතු සතර අපාගත වෙන කොටසයි ඒ භාවීලා තියෙන්නේ. දැන් භාවනාවේ පහතාව කියන භාවනාවේ කෙලෙස්ව ඇලීම් ගැටීම් දුරු කරගන්න කොටස. ඊට අනුකූලව කටයුතු කරනොත් ටිකෙන් ටික පහ වෙලා ගිහිලා තව තව සුද්ධ වෙලා එන්නේ. ඒ අන්තිමන දකින්නවා ඔයින් එහා පහ කරන්න ක්ලේශයක් නැහැ. සියලු ක්ලේශ පහ වෙලා ඉවරයි. තුන් ලෝකයේ සම්බන්ධ යම් කිසි ඇලීමක් තිබුණාද, බැඳීමක් තිබුණාද, ගැටීමක් තිබුණාද, ඒකට හේතුව අල්ලගෙන අප විවරයි. එහෙනම් මේන් එහාට කරන්න දෙයක් නැහැ. තමක් කලේ අත්තරීම සඳහා, නොඇලීම සඳහා, විදීම සඳහා සියලු ලෝකයේ තිබෙනා වූ සියලු සංඛාර පිළිබඳ අත්තරී කියවා පේනවා, නොඇලී විදී කියවා පේනවා, ඉතුරු වෙච්ච එකක් නැතිවා පේනවා. එහෙනම් කලේක සියල්ල කරලා ඉවරයි. තව කරන්න දෙයක් නැහැ. බ්‍රහ්මචර්යා පූර්ණ්‍ය කළා. සියල්ල ඉවරයි කියලා දැනගත්තා කියලා හරි හත්වලේ ප්‍රකාශ කරා. එතෙන්ද ගියදා. එතකන් තව අර විදිහට දැනගන්නවා. හැබැයි ඊට මෙහා ඉඳගෙන මන් දැන් සෝවාන්ත, මන් දැන් සකෘදාගාමී කියලා මේක අහලා බලන්න ඕනේ. ඕවා නෙමෙයි යන්න එපා. ඔය ගියහම සත්ව කාලාන්තයේදී අංග එනවා. ඒකම භයානක වෙනවා. ඊට පස්සේ යන්තම් හරි කඩේ වදනයක් අල්ලගෙන 1000 ප්‍රශ්න දානවා. ඒකෙන් අනුගමනය නිගමනය කර ගන්නවා. එහෙනම් මම මෙතනයි. ඒ වගේ ඒ අර යථාර්ථී ගන්න නැතුව. එහෙම අරගත්තට පස්සේ ඒක උද්දාමයක් වෙනවා. උද්දාමයක්ද කියලා බලා ගන්න හොඳයක් තියෙනවා. තමත හිතේ නම් යම් ඵලයක ඉන්නවා කියලා. පොඩ්ඩක් හරි ඒක කියලා රස විඳින්න හිතනවා අනුන්ට කියලා. එහෙනම් ඒක ඵලේ නම් නෙමෙයි. අනුන් එහෙමයි කියලා අනුන් කියනවා දැකලා සන්තෝෂයක් එහෙම අමුතු උදව්වක් එනවා. එහෙනම් තමයි හැවටිච්ච එක ඉන්නවා විතර ඵලයේ එහෙම ස්වභාවයක් නැහැ. අනුන්ට කියලා ආශ්‍රාද වෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනුන් ඒ සතරාලාන්තේ මෙයා සෝවාන් මෙයා සතරදාගාමි මෙහෙම දෙනවා කියලා ඒකේ උද්දාම වෙන බලාපොරොත්තු වෙන්නේ. මාර්ග ඵලයේ ස්වභාවය ඒකයි. ඉතින් ඔයා හරියට දැනගන්න ඕනේ තේරුම් ගන්න. උඹට ඇති ඵලයක් නැහැ. ඒවල් ටික බොරුකාරයක්. මට සිදෙනවා. සිදෙනා නම් මම ඉදලා නැහැ ඒ ධර්ම. ඇත්ත වශයෙන්ම හරි. තවද හිදෙනවා නම් ඒකේ. තවන් ඉඳලා තියෙන උද්දාමයේ. එහෙම එකක් තියෙනවා කියලා ඉතාලි. එහෙම එකක් තියෙනවා නම් තවන් ඒක අන්න නැහැ කිව්වත්, තියනවා කිව්වත්, තියනවා කියලා උද්දාමයකුත් නැහැ. එහෙම එකක් නැහැ කියලා ගැරහුවා කියලා ඒක ඇලි ගන්නෙකුත් නැහැ. අන්න ඒකයි කාරණා. ඉතින් අපි ඔක දකින්න ඕනේ ওই විදිහට. දැකලා හිටන් යථාභූතිය ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු ටික එහෙම සිද්ධ කරගෙන යන්න ඕනේ. මාර්ගය අනුගමනය කරලා ඵලය ලබා ගන්න වළංගු වෙනවා.